උත්සාහ කරන්න ඕන බුදුහාමුදුරු දේශනා කළේ මොනවද බුදුදහම මොකක්ද කියන එක. ඒක එක්කෙනා කියන ඒවා නෙවෙයි. ඒක එක්කෙනාට ඒක එක පර්සනල් මේවා තියෙන්න පුළුවන්.
හැබැයි ඒකම කියන්නේ
ඒකේ තියෙන තැන පෙන්වන්න කිව්වොත් ඒ කොහොම එකක් තියෙන්නේ කොහෙද කියලා අහන්න. ඒකට කියන්නේ ඒ එහෙම කියන්න පුළුවන් දෙයක්. ඔය ඊළඟ ආත්මේ මෙහෙම වෙන්න කියලා කියන තැනක් මම නම් දැකලා නැහැ මේ ත්‍රිපිටකේ කොහෙවත්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මැරෙන මොහොතේ හිත පිහිටන එක කාටවත් කරන්න බෑ. මොන හිතක් පහළ වෙයිද කියන එක.
අපිට දැන්
ඒක හිත පිහිටුවට නෙමෙයි ඒකට ඕන වැඩ කරන්න ඕන. දිව්‍ය ලෝකේ නම් හොඳ වැඩ ගොඩක් කරන එක හොඳයි. එතකොට බැරි වෙලාවත් අර මැරෙන මොහොතේ ඒක සිහිපත් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. එහෙම නැතුව දැන් පින් කරපු පළියටම ඒ පිනක් මතක් වෙයි කියලා කියන්න බෑ නේද? අපි අහලා තියෙනවානේ ධර්මාශෝක රජුරෝ එහෙම එච්චර පින් කරලා ඒව මතක්ුන්නේ නෑ නේද? ඒක ඔය හිතපු පළියටම වෙන දෙයක් නෙමෙයි. ඉතින් අපිට දැන් අපිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්න ඉතින් දිව්‍ය ලෝකෙ ගියත් මේ දුක ඉවරයක් නැහැ. දිව්‍ය ලෝකෙ යන්න කියලා නෙමෙයි මේ දේශනා කරන්නේ. දිව්‍ය ලෝකේ ගිය අය ඉන්නවා, බ්‍රහ්ම ලෝකේ ගිය අය ඉන්නවා. ඒක හරි. හොඳ වැඩ කරහම. ඔව්. එහෙම අවස්ථා තියෙනවා. සරියුත්ථමඳුරු ගිහිල්ලා. ඔව්. ඒ හිත වෙනස් කරගෙන කරගෙන ආව එක කියව කියලා නේද? අපායේ ඉඳන් ටික ටික උඩට ඇවිල්ලා බ්‍රහ්ම ලෝකෙට යනකම්. හැබැයි ඕක ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වහම බුදුහාමුදුරෝ මොකද දන්නවද කිව්වේ? ඔය කරපු වැඩේ වැරදි, දැම්මම යන්න බ්‍රහ්ම ලෝකෙට ගිහින් එයාට නිවන් දකින්න අවශ්‍ය ටික කියා දෙන්න. නැතුව ඒක වර්ණනා කළේ නැහැ, හොඳයි කිව්වේ නැහැ. පිට හොඳයි කියලා පෙන්නුනට දිව්‍ය ලෝක යන හැටි නෙමෙයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. දිව්‍ය ලෝක යන හැටි අනිත් ආගම් වලත් කියා දෙන්න. නේද? ඕන ආගමක කෙනෙකුට පුළුවන් දිව්‍ය ලෝකේ යන්න. හොඳ වැඩ කරාම, පින් කරාම දිව්‍ය ලෝකේ යන්න chance එකක් තියෙනවා. යනවම නෙවෙයි. ඒවා මරණ මොහොතේ අරමුණු වුණොත් යන්න පුළුවන්. ඒකට බුද්ධාගමේ වෙන්න ඕනේ නැහැ. බුද්ධාගමේ ඇයිට කියලා වෙනම මේ දිව්‍ය ලෝකේ කොටසක් වෙන් කරලා නැහැ. නේද? හොඳ වැඩ කරන ඕන කෙනෙකුට ඒක අරමුණු වුණොත් මරණ මොහොතේ ඒකට අදාළව ඒ තැනක උපදී. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ කොහේ ඉපදුණත් දුක කෙලවර වෙලා නැහැ. දිව්‍ය ලෝකෙ ගියා කියලා දුකෙන් මිදිලා නැහැ. ඒ හින්දා දිව්‍ය ලෝකේ යන හැටි නෙමෙයි බුදුදහමේ පෙන්වන්නේ. මේ ලෝක ඔක්කොගෙම ගැලවෙන හැටි, සසරෙන් ගැලවෙන හැටි තමයි නියම බුදුදහම. ඒක බලනකොට ওই ප්‍රශ්න එච්චර වැඩක් නැහැ. ඉතින් අපි දිව්‍ය ලෝකේ ඊළඟ සැරේ දිව්‍ය ලෝකේ ගියාට ඊට පස්සේ සැරේ. ඒතකොට කවුද ඒක කියන්නේ?
නෑ නෑ, මං කිව්වේ දිව්‍ය ලෝකේ කියලා නෙමෙයි. මං කිව්වේ අපිට
මේ මාර්ගේ වඩන එක ඒ විදිහට ප්‍රාර්ථනා කරන එක හොඳයි. මේක මාර්ගේ
දකින්න ඕනේ නම් මේ සැරේ බැරි වුණත් නිවන් දකින්න එන සැරේවත් අපිට ඒක
පුළුවන් වෙන්න.
පුළුවන් වෙන්න.
ධර්මයක් ඇහෙන තැනක උපදින්න. ඒ වගේ එහෙම හිතුවට කමක්.
ඔව්, ඇත්තටම මේ මහත්තයා
මම. ඒක වෙන්නේ නැති අදහස් කරන්නේ.
ඔව්.
මේ වඩන මාර්ගයේ යන තැනකදීත් වඩන්න පුළුවන් වෙන්න.
ඔව්. මේක කරගෙන යන්න.
ඔව්.
ඉතින් ඒකට නිසා
ඒක තමයි. දැන් ඒක හිතුවා කියලාම ඕක වෙයි කියලා හිතන්න බෑ. ඒ හින්දා තමයි කිව්වේ. ඒ හින්දා තමයි අපි කියන්නේ දැන් මේ ජීවිතේ කරන්න පුළුවන් දේවල් කරන්න. බැරි වුණොත් දැන් මේ ජීවිතේ හිත වඩාගෙන යම් කිසි මට්ටමකට හිත දියුණු කළොත් ඊළඟට ආයේ කොහේ හරි ඉපදුනහම එතන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන්. ඒකයි මේ ජීවිතේ දැන් කොහොම හරි මේ ආර්ය මාර්ගයට වැටුණා. ඒ කියන්නේ මේ ලෝකෙන් මිදෙන මාර්ගය. නේද? ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. ඒකට වැටුණොත් තායි අපාගත වෙන්නේ නැහැ. එතකොට ප්‍රාර්ථනා කර කර ඉන්න ඕනේ නැහැ. මේ මාර්ගයට වැටුණා තපාගත වෙන්නේ නැහැ.
මම හරියට කියන්න දන්නේ නැහැ කිව්වේ. හැබැයි යා කිව්වේ අක්ක දැන් මේක කවදොත් මේක කරගන්න බැරිුණොත් මෙයාගේ එනවත් මේ පුළුවන් වෙන විදිහට සුසු.
ඔව්. ඒක බය වෙන්න එපා. දැන් මේ ජීවිතේ උත්සාහ කරනවා නම් ඊළඟ ජීවිතේ අපි හිතුවත් නැතත් ඒ පුළුවන් විදිහට තමයි උපදින්නේ.
ඇත්තටම අපි බය නැතුව ඉන්න ඕනේ. මොකද අපේ හිතේ තියෙන ඕනේ අස්තරේක
ඒක අමුතුවෙන් ඒ කියන්නේ ප්‍රාර්ථනා කළත් නැත. තමන්ගේ හිත දියුණු කරනවා නම් ඒක දියුණු කරන්න පුළුවන් තැනක තමයි උපදින්නේ. ඒක මේ මාර්ගයේ තියෙන දෙයක්. දැන් අපි බලන්න ඕන දැන් ඒවට වඩා දැන් මේ දහම අවබෝධ කරගන්නේ කොහොමද කියන එක. තෙතෙන්දී අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි. ඒවා ගැන හොයන එක හොඳයි. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? ජාති පහක් තියෙනවා නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අපි පහ තියෙනවා. එතකොට උපාදාන කියන්නේ
ඒ දාතම මොකද
කියලා තියෙන්නේ. අපිට තියෙන එක අපි කතා කරමු. දැන් අපිට තියෙන්නේ අපි උපාදාන කරලානේ. රූපේ උපාදාන කරලා. දැන් රූපේ උපාදාන කරලා කියන්නේ මොකද්ද? රූප උපාදානය කියන්නේ.
හිතෙන් අල්ලගෙන කියලා කියන්නේ.
හිතෙන් අත්තරලා නැහැ කියන්නේ ඒක අපි රූපය එහෙම්මමයි කියලා බාර අරගෙන කියනවා. දැන් ඔකම දැන් අපි මොනවා හරි රූපයක් තියනවා කිව්වොත් ඒ රූපේ දැන් මේ පොතක් තියනවා කිව්වහම අපි ඔක්කොටම පොතක් කියන එක දැන් පිළි අරන් ඉවරයි. පොතක් කියලා රූපයක් තියෙනවා නේද? ඒක හරිද වැරදිද කියලා හොයලා නැහැ. අතන පොතක් තියෙනවා. පොත කියන රූපය දැන් උපාදාන කරලා. අතන පොතක් තියෙනවා කිව්වහම ඒක බාර අරන් පිළි අරන්. හරි? ඔය පරමාර්ථ වශයෙන් නෑ කියන්නේ මොකද්ද? ආ මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ. ඒක අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මේ පොත ඔහම තිබුණාට වෙනස් වෙනවා. ජරාවට යනවා කාලයක් යනවා. ඔව්. දැන් එහෙම ජරාවට යන්නේ මේ තියෙන පොතනේ. පොතක් තියෙනවා කියලා පිළි අරන් ඉවරනේ එතකොට. නෑ පරමාර්ථ වශයෙන් කිව්වෙ මේ අනිත්‍ය වෙන්න පොතක් තියෙන්නේ නැහැ නේද? තියෙන පොත නේද අනිත්‍ය වෙන්නේ. එතකොට පොත බාර අරන් ඉවර පිළි අරන් ඉවර. අතන පොතක් තියෙනවා කියන එක පිළි අරන් ඉවර. නේද? ඒ රූපයක් තියෙනවා කියලා පිළි අරන් ඉවරනේ. ඔන්න ඔකට කියනවා රූප උපාදානය කියලා. දැන් ඔක උපාදාන කියලා කියන්නේ තව විදිහට කිව්වොත් මම මගේ කියන අදහසක් මතන හැංගිලා තියෙන්න ඕන කොහේක. දැන් මේ පොත තියෙනවා කියලා දැනගත්තේ කවුද? මම ඉන්නව නේද ඒක දැනගන්න. රූපයක් තියෙනවා කියලා දැනගන්න මම ඉන්න. ඒකට මම හටගෙන නේද? ඒ හින්දා තමයි ඒක උපාදානය වෙලා කියන්නේ. එතකොට රූපය උපාදාන. ඒ කියන්නේ රූපය නිසා මම ඉන්නවා කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. හරි. ඕකට තමයි උපාදානය. නැත්තම් රූපය අත්දකින්නේ මම. මට සාපේක්ෂව දැන් අභ්‍යන්තරේ මම බාහිරේ රූපය. අපි දැනගත්තු රූපය එළියේ තියෙනවා. අපේ අභ්‍යන්තරේ ඒ දෙපැත්තක් දැන් ඩිෆයින් වෙලා එළියේ පොතක් තියෙනවා මෙහි මම ඉන්නේ. ඒ කියන්නේ මගේ ඇහෙන් මේ පොත දකින්න පුළුවන්. ඈ නැත්තම් මගේ අනිත් ආයතන වලින් පොත දැන් ඕන්න අල්ලලා බලන්න පුළුවන්. පොත අත්දකින්න මම පහළ වෙලා. නේ? ඒක මම මගේ කියලා ගන්න ගතියට උපාදාන කියලා කියනවා. හ්ම්? දැන් රූපස්කන්ධයේ විතරද පහළ වෙන්නේ? මෙතන පොතක් තියෙනවා කියන එක. මම කිව්වේ රූපස්කන්ධේ නෙමෙයි රූප උපාදානස්කන්ධේ තමයි පහළ වෙන්නේ.
එතකොට රහතන් වහන්සේට මොකද තේරෙන්නේ?
රහතන් වහන්සේට අපිට පේනවා වගේ පොතක් තියෙනවා කියලා රූපයක් තියෙනවා කියලා හිතන්නේ නෑ. ඊට වඩා ගැඹුරට දකිනවා මේ ඇහෙන් පෙන්වුම් කරන මේ සිද්ධිය දකින්න. ඇහැ නිසා මෙහෙම දැනුවත් වීමක් වෙනවා. ඇහැ කියන්නේ ඉතින් මම කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ. ඇහැ කියන කොටත් දැන් ඒකත් තව ගැඹුරින් දකින්න පුළුවන්. ඒකට අපි දැන් ඇහෙන් දැකලානේ දැනුවත් උනේ. පොතක් තියනවා කියලා දැනගත්තේ. නේද? දැන් අපේ මට්ටමට ඒ කියන්නේ ඇහෙන් දැකීමක් තියෙනවා. එතකොට රහතන් වහන්සේ ඕක වෙන හැටි ඇත්ත ඇති හැටියට දකින්න අවබෝධයක් තියෙනවා. ඒ ඔකට තමයි මම අර කිව්වේ දැන් ඇහෙන් දකින දේ තියෙනවමයි කියන මතයක් හින්දා තමයි අපි දැන් අතන පොතක් තියනවා කිව්වේ. ඇයි තියනවා කිව්වේ? ඇහැට පේන හින්දා. හරි. ඇහැට පේන දේ තියෙනවමයි කියලා හිතන හින්දානේ කිව්වේ අතන පොතක් තියනවා
කියන්නේ.
දැන් මෙතන දකින්නවා කියලා හිතුවට දැන් ඇහි උනේ මොකද්ද? ඇහෙන් ගත්ත මේ වර්ණ ටිකෙන් හැදුවා ඇහි ප්‍රතිබිම්බයක්. ඇහි ඇතුළේ. හරි? ඒක තමයි හිත දැනගත්තේ. ඒ දැනගත්තු දේ අපි බැලුවා දැන් කලින් අත්දැකලා තියෙන ආවේ වගේ එකක් නම් පොතක් වෙන්නේ. නේද? පරණ අත්දැකීම. ඒකෙන් තමයි දැන් මේ පේන්නේ පොතක් කියලා දැනගත්තේ. ඒ අත්දැකීම තිබ්බේ නැත්තම් දැන් මේක පොතක් කියලා දැනගන්න විදිහක් නැහැ. පොඩි ළමෙක් ආවනම් එයාටත් මේ වගේ පෙනෙයි. එයා සමහර විට ඒක පොතක් කියලා දන්නේ නැහැ. හා? එතකොට දැන් බලන්න අපි දැනගත්තු දෙයක් තමයි අපි මේ පේන දෙයට දැම්මේ. කලින් දැනගෙන හිටියේ. උපාදානයක් තියෙනවා. උපාදානය දැන් ඒ කියන්නේ මූලිකව වෙන රැවටීමකුත් තියෙනවා. ඒකේ දෙවෙනි මට්ටමට යන්නේ අපි ගිය මට්ටමට. ඒක දැන් මේ වගේ දෙයක් කියලා දාගන්නවනේ අපි කලින් අත්දැකීමකුත් අරගෙන. පෙර ඇසුරු කරපු දෙයක් අරගෙන දැන් පේන එකට සම්බන්ධ කරනවා. ඒකෙන් තමයි ඊළඟට අපි හිතනවා ඒ අපි දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා. සංඥාව. ඒ සංඥාවට අදාළ රූපයක් අපි ගන්නවා කලින් අත්දැකීම් වලින්. දැන් ආවේ දැන් ෆෝන් එකේ සද්දය ඇහෙනකොට මොකද වෙන්නේ? ඇහුනේ සද්දයක් විතරයි. අපි දන්නවා අපේ සංඥා ටික කියනවා දැන් ඕක කාර්යක. මේ නැත්තම් වාහනයක. කියන එක ඒක කොහෙන්ද
එන්නේ?
කලින් අත්දකපු. නේද? දැන් කලින් අත්දකින කොටත් අපි නුවණ පිහිටලා නෙමෙයි ඕක අත්දකලා තියෙන්නේ. ඈ? එතකොට ඒක මුලාවෙන් අරගෙන. දැන් ඒකට අදාළ දේ ගන්න පුළුවන් වෙන්නේ එතනින් ඉතුරු කරගත්තු දෙයක් හින්දා. ඒ කලින් ඔය අත්දැකීමේදී අපි ඉස්සරහට ඉතුරු කරලා තියන දේ. හරි? කලින් අත්දකින්නවා කියන්නේ කලින් කරපු සංකාරය. ඒකත් ඇත්ත දැනගෙන නෙමෙයි අවිද්‍යාවෙන් කරපු සංකාරය.
දැන් මතු කියන්නේ ඒක
කොහොමද? ඔව්. සංකාර ලෝකෙට ආйти දේවල් ඔක්කොම සංකාර.
නිවන
ලෝකෙට ආйти නෑනේ. ලෝකෙන් මිදෙන එක නිවන කියන්නේ නේද? ලෝකෙට ආйти දේවල් සේරම සංකාර.
يعني මේ ඇතුලේ දේවල්
හේතු නිසා හටගන්නේ. ඒ කියන්නේ ඒවා හටගන්න හේතු ටික තියෙන හින්දා තමයි ඒ හටගන්නේ. ඒ දැන් අපේ ගොඩක් වෙලාවට අවිද්‍යාව තමයි හේතු වෙලා තියෙන්නේ. දැන් මේ ඇත්ත ඇති ඇති නොදන්නකම.
දැන් මේ පොත ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව.
අවිද්‍යාව හින්දා තමයි ඒක අපට පේන්නේ නැහැ. මොකද අපි අවිද්‍යාවයි ජීවත් වෙන්නේ. අපිට මේක ඇත්ත වෙලානේ තියෙන්නේ. ඇත්ත කියලා පිළිගන්න පොතක් තියෙනවමයි කියලා පිළිගන්න විදිහට තමයි අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. එතකොට දැන් ඒ හින්දා තමයි මේක නුවණින් බලන්න ඕනේ දැන්. දැන් ඒකට තමයි මං කිව්වේ අර වතුරට එබෙන බල්ලෙක් මොකද වෙන්නේ? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා
හිතනවා.
හරි. ඌට හිතෙන්නේම තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒ බල්ලට තේරෙන්නේ ඒක අවිද්‍යාවෙන් හිතන එකක් කියලා. ඇත්ත ඇති හැටි දන්නේ නැතුව එයාගෙම හිතෙන් හදාගත්තු එකක් කියන එක එයා දන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්නකම් එයා හිතන්නේම නෑ නෑ අතන බල්ලෙක් ඉන්නවා. ඒක තමයි ඇත්ත බල්ලෙක් ඉන්නවා කියලා. ඒක තමයි ලෝකෙට ඇති දැක්ම කියන්නේ. හරි සාමාන්‍ය ලෝකයා දකින්නේ ওই විදිහට. හිත දියුණු කරලා නැත්තම් මේ දහමක් අහලා නැති කෙනා දකින්නේ ওই විදිහට. දැන් බල්ලට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔතන බල්ලෙක් නැහැ කියලා. මොකද එයා ඒක උපාදාන කරලා ඉවරයි. ඒ රූපේ බාර අරගෙන. පේනවද උපාදානේ කියන්නේ? ඒ රූපේ දැඩිව පිළි අරගෙන. එහෙනම් එයාට කිව්වට උතන බල්ලෙක් නැහැ කියලා එයා එහෙම පිළිගන්නේ. හරි? දැන් අපිත් මේක දැඩිව අරගෙන බාර අරගෙන. දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ නෑ ඔය රැවටිලා කියලා අපි පිළිගන්නේ නෑ. ඔය තියෙනවා නේ පොත. බල්ලට රැවටිලා කිව්වොත් නෑ නෑ අර ඉන්නවා නේ බල්ලේ. කොහොමද නෑ කියන්නේ? එයා තර්ක කරයි. නේද? නෑ පේන්න ඉන්නවා නේ නෑ කියන්නේ කොහොමද? මෙතන නෑ කිව්වොත් නෑ කියන්නේ කොහොමද? ඔය තියෙන්නේ ඔය පෙන්නේ නේද? ඉතින් අපි හොයන්න ඕන පෙන්නේ ඇයි? පෙනීම කියන්නේ මොකද්ද? පෙනීම සිද්ධ වෙන්නේ කොහොමද? ඇහක් උදව් වෙලා. ඇහැයි රූපය. දැන් ඇහැයි රූපයයි කියනකොට එළියේ තියෙන රූපය කියලා හිතන්න එපා. ඇහෙන් හදලා දෙන ප්‍රසාද රූපය. ඇහැ සකස් කරලා දෙන මේ ඇහැ තුලේ හැදෙන රූපය. ඒක තමයි හිත දැනගන්නේ. හිතට බෑ එළියේ තියෙන. ඔව්. ඒක ලෝකෙටයි තියෙන්නේ. දැන් ලෝකෙටයි තියෙන්නේ. තක් කියන එක ලෝකෙටයි තියෙන්නේ. දැන් මේ සම්මත ලෝකේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට. බල්ලා පුරුදු වෙලා ඉන්නේ තේමී. පේන හින්දා තියෙනවා. දැන් අපි එතනින් එහාට දකින්න ඕන. පේන හින්දා තියෙනවමද? නැත්නම් තියෙන හින්දමද පේන්න ඕන? එහෙම නොවෙන්න බැයිද? දැන් ඇහැට අරමුණු වෙන්නේ මතක තියාගන්න මේ දැන් ආලෝකයේ මේ ආලෝක කිරණ ටිකක් විතරයි ඇහැට එන්නේ, ඇහැ සංවේදී වෙන්නේ නේද? ඒ ටිකෙන් හදන ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. ඇහි තියෙන ලෙන්ස් එක. ওই ලෙන්ස් එකෙන් ඉමේජ් එකක් හදන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. හරි? දැන් මේ පොතේ පටවිය තියෙනවා කියලා ඇහැට කියන්න පුළුවන්. පද ගතිය තියෙනවා කියලා.
අල්ලලා බලන්න.
ඔව් ඒ වෙන එකක්.
ඇහැට
කියන්න බෑ. මොකද ඇහැට පුළුවන් ඕකෙන් එන අර වර්ණ ඒ ආලෝක කිරණ ටිකෙන්
appearance එක
ප්‍රතිබිම්බය සටහනක් ගන්න විතරයි. හරි? දැන් මේ වගේ අපි අනිත් ආයතන බලුවොත් කනට පුළුවන් ශබ්ද සංඥාවලට අදාළ සටහනක් ගන්න විතරයි. ඒකට අපි කියනවා ප්‍රසාද රූපය කියලා. ඇහැ නිසා හදලා දෙනවා චක්කු ප්‍රසාද රූපය, කන නිසා හදලා දෙනවා සෝත ප්‍රසාද රූපය. ඒතර විඥාණයෙන් දැනගන්නේ ඕක නේද? ඒතර ඒකට ඇහැක් උදව් වෙනවා. ඇහැ නිසා හදලා දෙන රූපය උදව් වෙනවා. අත තියන්නේ එළියේ තියෙන රූපේ නෙමෙයි. ඇහැ නිසා සකස් කරලා දෙන රූපය. ඇහැ නිසා උපදින රූපය. ඒතර ඇහැයි ඇහැ නිසා උපදින රූපයයි නිසා තමයි විඥාණය පහළ වෙන්නේ. චක්කු විඥාණයෙන් දැනගන්නේ ඕක. එනකට අපි මෙච්චර කල් විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ එළියේ තියෙන රූපය කියලා. නේද? ඔව්. දැන් එළියේ තියෙන රූපය කියලා හිතන හින්දා තමයි අර බල්ලා රැවටෙන්නේ. Taman දැනගත්තේ එළියේ තියෙන රූපය. අපේ මොකක් හරි හේතුවක් හින්දා එහෙ ඔය ඉමේජ් එක හැදුණා. ඈ පොතක රූපයක් දැන් මේ බිත්තිය තියෙනවානේ. දැන් මෙහෙම තියෙද්දී නේ අපි බිත්තියක් කියනවා නේද? මේකේ හොඳ ලස්සන චිත්‍රයක් හඳිනවා. මෙතන අපිට බිත්තියද පේන්නේ චිත්‍රයද? චිත්‍රය. නේද? තර අපිට බිත්තිය පේන්නේ. අපි බලන්නේ චිත්‍රයේ දිහා. ඈ ඒකේ මොනව හරි ඇඳලා තිබුණොත් නේද? ඒක ගස් කැලයක්, දිය ඇල්ලක්, ඈ ගඟක් ගලනවා. ඕවා ඇඳලා තිබුණොත් එහෙම ලස්සන දිය ඇල්ලක් කියලා කියනවා. බිත්තියක් කියලා කියන්නේ නැහැ. හරි? දෙතන තියෙන්නේ මොකද්ද ඒ උනාට? බිත්තිය. බිත්තියේ පාට වෙනස් කරලා විතරයි. හරි? දැන් බලන්න ඇහැ. ඇහැට පුළුවන් ද එතන තියෙන දේ අඳුරන්න ඒකවල. එතන දියල්ලක් ඇඳලා දෙන්නොත් ඇහැ දකින්නේ දියල්ලක් තියෙනවා කියලා.
දක්නින්න.
දක්නින්න. ඒ කියන්නේ ඇහැ ඇහැ හැදෙන ඉමේජ් එක ඒකේ තව අදාළ සටහන. නෑ දැන් මේ සටහන මේකට තමයි සංඥාව කියන්නේ. රූප සංඥාව. ඒ සංඥාවට අපි කලින් දාගෙන ඉන්නවා ඕක මේ එළියේ තියෙන මෙන්න මෙහෙම වතුර තියෙන සීතල වතුර හරි මොනවා හරි ගලා යන වතුර
තියෙන.
සද්දයි සේරම තියෙන දියැල්ල කියන එක ඔන්න හිතේ අර සංඥාවට අදාළව අපි ගන්නවා අපේ රද්දකින්. එතකොට ඒක තමයි දැන් එළියේ තියෙනවා කියලා හිතන්නේ. මේ එළියේ බාහිරේ අතන තියෙන්නේ ආන්නේ වතුර තියෙන නාන්න පුළුවන්
දිය. අපිට වේලසකින් අපි දිය ඇල්ලක් ගැන දන්නේ නැත්නම් ඒකට අපේ ඉන්න අදහස මොකද්ද ඇහැට ඒක දැක්කම නිකක් මුකුත් නැහැ ඉස්
මුකුත් නැහැ කියලාද හිතන්නේ වෙනද දැකලා නැති දෙයක් දැක්කොත්?
ඈ මොන හරි මෙහෙම
නැහැ කවදාවත් දැකලා නැති කුරුල්ලෙක් එනවා කියන. එතකොට මුකුත් නැහැ කියලාද කියන්නේ? කිස් කියන්නේ
නෑ නෑ මොකෙක් නෑ මොකෙක්වත් කියන්නේ නෑනේ
මොකෙක් හරි වගේ කියලා අපි අලුත් නමක් දෙනවා.
මොකක්
කලින් දන්න දේ වගේ කියලා. කාක්කෙක් වගේ තව කුරුල්ලෙක් කියලා. නේද? අපි දන්න එකට සම්බන්ධ කරලා ඒ වගේ දෙයක් කියලා. පිස් වෙන්නේ. අපි අලුතෙන් එකතු කරගන්න. ඒක තියාගෙන ඉන්නවා එක්ක කාගෙන් හරි අහගෙන නමක් දාගන්න නැත්නම් අපි නමක් දාලා අනිත් අයටත් කියන අනවට මේ නම කියමු කියලා. ඕක තමයි සම්මතේ. මේ දෙකේම අපි එළියේ තියෙනවා කියලා විශ්වාස කරමු. ඉන්නවා කියලා විශ්වාස කරමු. දැන් මේකෙන් මම කියන්න හදන්නේ මතක තියාගන්න මෙතන පොතක් නැහැ කියනවා නෙවෙයි. මෙතන හිස් කියන එක කතාව නෙවෙයි මේ කියන්නේ. මේ කියන්න හදන්නේ අපි හිතන දේ වැරද්දක් තියෙනවා කියලා. අපි හිතන දේ ඇත්ත ලෝකේ කියලා හිතුවට ඕක අපි හිතාගත්තු දෙයක් විතරයි. ඇත්ත தත්ත්වය අත්දැකලා නෙමෙයි මේ හිතාගෙන තියෙන්නේ. බල්ලා ඇත්ත කියලා හිතුවට ඌ හිතාගෙන විතරයි මෙහෙම වෙන්නේ ඇති. ඒ හිතාගන්න උදව් වුණේ ඒවා ටිකක් තියෙනවා. ඒ උදව් වෙලා තියෙන්නේ මොනවද? මේ ඇහෙන් හදපු මේ සටහන. මේකට කියනවා රූප සංඥාව කියලා. අපිට කණෙන් ගත්ත සටහන නම් උදව් වුණේ සද්ද සංඥාව දැන් උදව් වෙනවා අපිට. ඒකට අදාළ රූපයක් ගැන හිතාගන්න. රූපයක් ගැන හිතා ගන්න. හිතේන චේතනා ටිකෙන් තමයි අපි රූපය ගැන කතා කරන්නේ. රූපය ගැන දැනගන්නේ රූපය ගැන හිතන චේතනා. ඒ චේතනා ටිකක් හින්දා තමයි බල්ලට රූපයක් කියලා හිතෙන්නේ අර වතුරේ ඉන්න බල්ලේ. හැබැයි ඒක උගේ චේතනා ටිකක් විතර. හිතේ ඇති වෙන අදහස් ටිකක් විතර. නේද? හිතපු කලියට එළියේ ඉන්නම අවශ්‍ය නැහැ.
හිතේ තියෙන රූපයක් ගැන තමයි
හිතන්නේ. ඔව්. දැන් කලින් දැනගත්තු දෙයමයි ඔය හිතන්නේ. දකි දැනගන්න. ඈ? මවා ගැනීම. ඒක ඒ උනාට තේරුම් ගන්න ලේසි නෑ ඔය කියන දේ. මොකද අපි එහෙම්මනේ පුරුදු වෙලා තියෙන්නේ. නේද? දැන් අපි ඔය ඇවිදින්න ගියාම ෆොටෝ එහෙම ගහගෙන එන්නේ නැති නේද?
හැබැයි අපේ
ෆොටෝස් ගත්තේ නේද?
ඔව්. අනිත් ඒවලත් ගත්තා. හැබැයි මම වැඩි ඕවට නෑ. මම හිතන ඕවට උඩට ඇදිලා ගැටිලා ඉන්නවා කියලා. මම වැඩි ෆොටෝස් වලට යන්නේ
නෑ. නෑ, ඒවෙන් අත්දකින්න පුළුවන්. එක එක දේවල්. මම අපි ෆොටෝ එකක් ගත්තාම හරියන්නේ නැහැ ෆොටෝ එකක් නේ. අතන තියෙන කාගේද ෆොටෝ එක?
ඔව්. ඈ? මේක මෙවතර
හදපු එක. ඔව්.
පටන් ගත්තා.
දැන් මේ ෆොටෝ එක දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් කෙනෙක් ගැන.
මොකද අපි ආව දැකලා නැහැ.
දැන් ෆොටෝ එක බලලා අපි හිතනවා මෙයා මෙහෙමයි කියලා.
තේජස් එක්ක කරුණාවත් එක්ක කියලා.
ඔව් ගොඩාක් එයාගෙන හිතන්න පුළුවන්. චේතනා හදන්න පුළුවන්. අදහස්. නේද? දැන් මේ අදහස් ටික එන්න උදව් වුණේ ඔය ෆොටෝ එක විතරයි. ෆොටෝ එකෙන් ගත්තු දේ.
ඔව්.
දැන් අපිට ඔය අදහස් ටික එනකොට දැන් ඕක ඔය විදිහටම දැන් එයා ඉන්නවද? නෑ මේ මොහොත. හෑ අපිට ඒ වුණාට ෆොටෝ එක ඇති එයා ගැන හිතන්න. ඔය රූපේ දැන් හිතට දාගෙන නේද? එයා ගැන හිතන්න පුළුවන්. දැන් ඇත්තටම නැති වුණාට අපි හිතෙන් එයාට දැන් ප්‍රයත්නක් දෙනවා. එයා මෙහෙමයි. දැන් අපි දැන් DL එක ෆොටෝ එකක් අරන් ආවා කියලා හිතන්න. ඔය ඇවිදින්න ගියා. ගේනවා නේද? දැන් ඒ ෆොටෝ එකේ වැදුන ටික ආයේ කවදාවත් බලන්න පුළුවන් ද ගිහිල්ලා ඒ වතුර ටික දී
ඒ
වතුර ටික ගම්මකෝ
වතුර ටිකක් වෙනස්
ඒ වතුර ටික ආයේ
කවදාවත් එන්නේ නැහැ
කවදාවත් එන්නේ නැහැ දැන් අපි ෆොටෝ එක බලනකොට ෆොටෝ එකේ වතුර ගලනවද ඒ ගත්තු ඡායාවක් විතරයි සටහනක් විතරයි.
හැබැයි ෆොටෝ එක බලපුවාම අපි එච්චර දුර යන්න ඕනේ නෑනේ මේ වතුර ගැනයි මේ
අපි එහෙම නේද දැන් ෆොටෝ එක තිබුණා නා ලස්සන දියැලක් කියලා ඉතින් හිතෙන්ම වා ගන්නවා. ඒ දියැලේ වතුර ගලනවා වතුර සීතල තී එහෙමයි මෙහෙමයි. ඒ දියැල ගැන හිතන්නේ. මේ ෆොටෝ එක මේ මොහොතේ මෙහෙම තිබුණා කියලා නෙමෙයි හිතන්නේ. අර වතුර ගලන ඩීඑල්ක් ගැන තමයි හිතන්නේ.
හැබැයි ඒක පිටුරයක් කියලා අපි දන්නේ හින්දා අපි
වැඩියට
රැටෙන. ඒ හැයි යන්න ඕන එක බලන්න අර ධර්මයේ හැටියට
හරි.
මේ වතුර නෙවෙයි, මේ ගල නෙවෙයි, මේ ගහ නෙවෙයි.
ඒ මොකද යන්න ඕනේ නැත්තේ පිටුරයක් කියලා දන්නේ හින්දා.
ඔව්.
නේද? මේක ඒ මොහොතේ ගත්ත පිටුරේ දැන් ඒක ආයේ කවදාවත් ඒ තිබුණ දේවල් අපිට දකින්න බෑ. ඒ වතුර ටික ගිහිල්ලා ඉවරයි. මේක පින්තූරයක්
නේද? බලන්න යන්න ඕනේ
නැහැ. දැන් ඔව් බලන්න යන්න ඕනේ නැත්තේ මොකද මේක පින්තූරයක් විතරයි කියලා දන්න.
මම බාරගත්තෙ
නෑ. ඔව්. දැන් ඕක දැන් කැමරාවකින් ෆොටෝ එකක් ගන්නකොට අපි දන්නවා ඒක පින්තූරයක් විතරයි. එතන එතනින් එහාට
ඕනේ නැහැ.
ඕනේ නැහැ. දැන් අපි ඇහෙන් කරන්නේත් ඔයගේ පින්තූරයක් ගන්න. කලර්ස් ටික ඇවිල්ලා අපිට හිතට අරමුණු වෙන මොහොත කියන්නේ නිකන් අර පින්තූරයක් බැලුවා වගේ වැඩ.
ඒක පස්සේ ඒක බලලා ඒක අපේ හිතේ ස්ටෝර් කරනවා.
ඔව් දැන් අපි ඕක පින්තූරයක් කියලා දන්නේ. තේරුණාද? දැන් පින්තූරයක් කියලා දැනගත්තා නම් එතනින් එහාට ඒක ගැන හිතන්න යන්න ඕනේ. ඒක ඒ මොහතක පින්තූරය විඥාණයට අහුවෙන. නේද? පේනවද? කැමරා එකෙන් කරපු වැඩේම තමයි ඇහෙන් කරන්නේ. ආරක්ෂණිකව පින්තූරයක් ගන්නවා. ෂට කරනවා වගේ මේ ඒ ක්ෂණිකව ගන්න පින්තූරේ තමයි විඥාණය. ඔය දැන් සද්දේ බලන්නකො. අර එක එක පින්තූර ගන්නවා වගේ. එතන ගන්නෙ සද්ද සංඥා. ඒතර විඥානේ දැනගන්නේ ඒ ක්ෂණේ තියෙන අපි අර ගලා යන එක නවත්තන. දැන් DL එක ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ එකේ වතුර ගලනවද?
නැහැ.
ෆොටෝ එකේ නැවතිලා තියෙන්නේ. නේද? ඒ මොහොතේ ගන්න එකේ නවත්තනවා. ඒකයි ෆොටෝ එකක් කියන්නේ. දැන් අපි සද්දේ ඇහෙන මොහොතේ හිත යොමු වෙන මොහොතේ ෆොටෝ එක ගිහුවම එතන නැවතිලා. මුලින් දැක්ක එක ආයි දකින්න බෑ. පොට්ට නිමේ කවදාවත් ආයි දකින්න බෑ. ඒ දකින්නේ වෙන දෙයක්. නිකන් හිතන්න අර DL දකින්නවා කියේ. අපි ෆොටෝ කීපයක් ගත්තොත්
එතකොට පේනවා වැක්කරන විදිය වගේ.
ඕ ඉතින් එක ෆොටෝ එකක් අනිත් එකම කියන්න පුළුවන්ද එතකොට?
නෑ.
වෙනස් වෙනස්
එක.
මේ අලුත් අත්දැකීම. මේ අලුත් අත්දැකීම.
දැන් සරේ ලියන
ඔව් දැන් අපි දන්නේ මේක ක්ෂණිකව ගත්ත ෆොටෝ එකක් කියලා. අපි හිතන්නේ මේක පවතින දෙයක්. මේක ඊයේ තිබුණා දැනුත් තියෙනවා හෙටත් තියෙනවා. ඕක ගැන තමයි අපි මේ කතා කරන්නේ. ෆොටෝ එක දිහා බලාගෙන ඒකට පැවැත්මක් දෙන්න. මේක අර ක්ෂණිකව ගත්ත එකක් කියන අවබෝධය නෑ. ෆොටෝ එකක් අරගෙන ෆොටෝ එකේ ඉන්න අය ගැන කතා කරනකොට මෙතන මේ ෂණිකව ගත්ත එකක් කියන එක පින්තූරයක් කියලා නෙවෙයි. ඒකට අදාළ ලෝකෙට අයිති කට්ටියමවලා ඒගොල්ලන්ට පැවැත්මකුත් දීලා. ආ ඉස්සර එයා හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි අනාගතේ මෙහෙම නේද? හතන නේද කතාව. ඔන්න ඕක තමයි වැරද්ද. ෆොටෝ එක දීලා දන්නේ. අපි ෆොටෝ එකේ ඉන්න අයට පණ දෙන්න. ලෝකෙට අයිති කරනවා. ඒක ඔය බාහිරේ ඉල්ලපු ගේවන එහෙම හිතන්න පුළුවන්. දැන් අපි හිත ඇතුලේ එල්ල ගන්න ෆොටෝ ටිකක් ඔය තියෙන්නේ. කැමරාෙන් ගන්නවා ෆොටෝස්. ඕක තමයි කරන්නේ. එහෙන් දකින්නවා ගණෙන් ගන්නවා කියන්නේ. නේද? ඒ මොහොතේ ඉතින් අපි දැන් ශරීරයක් දකින්නවා කියන්නේ ශරීරෙත් අර දියැල්ල වගේම වෙනස් වෙනවා. පොඩි කාලේ හිටිය විදිහ නෙමෙයි දැන් නේද? පොඩි කාලේ ෆොටෝ එකක් කරා මේ මමමයි කියලා කියනවා. ඒ වුණාට දැන් තියෙන ඒවා එකක්වත් නැහැ එතකොට. එතකොට තිබුණ ඒවා එකක්වත් නැහැ දැන්. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපිට පේන්නේ ක්ෂණයක් පාසා වෙනස් වෙනවා කියලා පේන්නේ අපි එතන පවතින දෙයක් කෙනෙක් දාලා එයාව තමයි වෙනස් වෙනවා කියන්නේ. මේ දෙකම හිතන්නවා. මේ දෙකම වෙනස් වෙනවා. අපේ හිත වෙනස් වෙනවා කියලා කොහොමත්
පේනවනේ.
ක්ෂණයක් පාද වෙනස් වෙනවා. අපිට පේන්නේ නැති දේ තමයි අර එළියේ ඉන්න කෙනා වෙනස් වෙනවා කියන්නේ. නේද? එළියේ ඉන්නේ අපි එයාට පැවැත්මක් දෙන්න.
එයාව
හිතින් තමයි වෙනස් වෙනවා වගේ පේන්නේ. අවුරුදු ගානක්. ඔව්. හෙමින් වෙනස් වෙනවා කියන්නේ ඉන්න කෙනෙක් ඉන්නවා. හ්ම්. එයා වෙනස් වෙනවා කියලා තමයි අපි කියන්නේ. දැන් ඇත්තටම ඉන්න කෙනාද වෙනස් වෙන්නේ. දැන් අපි මල් පොහට්ටුවක් තිබිලා පිපෙනවා කියලා හිතන්න. දැන් අපි කියන්නේ ඒ පොහට්ටුවමයි පිපුනේ කියලා. ඒ වුණාට ඒ පොහට්ටුව කියන එක වෙන දෙයක්. මල පිපුණාට පස්සේ ඒක වෙන දෙයක්. ඒක පොහට්ටුවට අයිති නැහැ. ඒක අපිනේ කියන්නේ. දැන් පොහට්ටුව විදිහට තියෙනකොට ඒක විදිහක්. ඒ විදිහ අපි අර ෆොටෝ එකක් ගත්තා අපේ ඇහෙන්. ඇහැ කියන කැමරාවෙන් ගත්තා ෆොටෝ එකක් ඒක ගැන හිතුවා. හරි. තව ටිකක් වෙලා බලනකොට අර පොහට්ටුව නෑ දැන්. දැන් එතන තියෙන වෙන දෙයක්. හරි හිතාර දියැල්ලේ තව වතුර ටිකක් එතන තියෙනවා.
හැබැයි ඒ පෙති ටිකම තියෙනවා.
දැන් ඇයි ඒ පෙති ටිකම කියන්නේ? ඒ අපි අපිට හිතෙන්නේ එහෙමයි. ඒක තමයි අර දැන් අපි ඒකේ දෙනවා මේ වෙනස් නොවන දෙයක් තියෙනවායි කියලා. ඒක තමයි වෙනස් වෙන්නේ. ඕක තමයි ඔය ආත්ම හැඟීම කියන්නේ. තියෙනවා කියන හැඟීම. දැන් ඇත්තටම මේ මොහොතේ දෙයක් තියෙනවා. තව මොහොතකින් මේ දේ නැති වෙලා අලුත් දෙයක් ඉපදিলা කියලා. එහෙම තමයි වෙන්නේ. දැන් මේ දැන් අර දියැල්ලේ මොකද වෙන්නේ? ඔන්න අපි එක ෆොටෝ එකක් ගන්නකොට වතුර ටිකක් තියෙනවා.
සර් ඒක ගලන දෙයක් නේද මේ?
ආ අනිත් ඒවත් ගලන දේවල් තමයි අපිට මේ ගලනවා කියලා පේන්නේ. يعني ක්ෂණිකව හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඕක පේන්නේ නැහැ. හරි.
මල නැතිලා
අහව බැරි. අවු ඒ තිබුණ දේ එහෙමම නැති වෙනවා. හටගන්නේ අලුත් ස්වභාවය. දැන් අපේ මේ ශරීරය ගත්තත් එහෙමයි. දැන් මීට අවුරුද්දකට කලින් තිබුණ එකක්වත් නැහැ දැන් මේ ශරීරය. එක සෛලයක්වත් නැහැ.
ඈ? මේ
ඒ ටික ටික අපි අර ගොඩක් හදාගත්තු හින්දානේ. එක සෛලයක් ගානේ ගත්තනම් මේකේ තියෙන පොඩිම කෑල්ලක් ගත්තනම් ඔන්න සෛලයක් තිබුණා ඒක නැති වුණා. ඊළඟට අලුත් එකක් හැදුණා ඒකත් නැති වුණා. අලුත් එකක් හැදුණා ඒකත් නැති වුණා. එහෙම දෙයක් නේද වෙන්නේ?
ඒකනේ අපිට බඩගින්නේ.
ඔව් දැන් මේ වෙලාවේ තියෙන සෛලී තියෙන හේතු ටික තියෙන හින්දා ඒක තියෙනවා. ඒ හේතු ටික නැති වුණා ඒක නැහැ. ඊළඟ සෛලයක් හට ගන්න හේතු යෙදෙනකොට ඒක හට ගන්නවා. ඒ හේතු නැති වෙනකොට ඒක නැහැ.
ඒක කියන්නේ rising and passing. Rising and passing.
ඔව්. තුවාලයක් තිබුණා හොඳ වුණා. අපි කියන්නේ තිබුණ තුවාලේ හොඳ වුණා කියලා. එහෙම නෙමෙයි. තුවාලේ තියෙනකොට ඒකට අදාළ හේතු තියෙන හින්දා එහෙම තියෙනවා. ඒක නැති වෙනවා. ඊළඟට අලුත් සමක් ඇති වෙන්න ඒ හේතු තියෙන හින්දා ඒක හටගත්තා. ඒවත් නැති වෙනවා. දැන් මේ රූපයට බුදුහාමුදුරුව උපමා කරන්නේ පෙන ගොඩක් වගේ කියලා. පෙන ගොඩක්. පෙන තියෙන්නේ අර වතුරේ පාවෙන්නේ. නේද? ඒ පෙනවල ස්වභාවය තමයි හැම තිස්සෙම මේ බුබුලක් තියෙනවා ඒක නැති වෙනවා. තව බුබුලක් තියෙනවා ඕක නැති වෙනවා.
ඒක තමයි සර් මම කිව්වේ. ඒ බුබුල නැති වෙනකොට අනිත්‍ය වර්ණව තියෙනවා. ඒක තව එකක් නැති වෙනකොට
අනිත්‍ය වර්ණා. එහෙම එහෙම තියෙනවා. අනිත්‍යක
තියෙනවා නේද? අලුත් එකක් හැදෙනවා. ඒක නැහැ. ඔව් ඒ හැදිච්ච ඒවා තව තියෙන්න පුළුවන්. හරි? ඒ වුණාට අපි එක බුබුලක් එක බෝලයක් දිහා බැලුවොත් ඕක කලින් තිබුණ නෑ ඒක හටගත්තා ඒක නැති වෙනවා හරි ඒක නැති වෙනකොට තව එකක් ඉපදිලා නැති වෙනවා තේරුණා ඒක හරියට අර දියැලේ වතුර බින්දු වගේ තමයි මේ මොහොතේ මෙතන වතුර බින්දුවක් තියෙනවා ඒක නැති වෙනවා අලුත් බින්දුවක් හටගත්තා ඒක නැති වෙනවා තව අලුත් බින්දුවක් හටගත්තා ඒක නැති වෙනවා අපි එක තැනක බලා හිටියොත් නේද ඒ ඉතින් අපි දැන් අපි ෆොටෝ එක ගත්තොත් ෆොටෝ එකේ තියෙනවද කොහේ ඉඳලා දෙන්නේ කියලා නෑ ඒවා හිතා ගන්නවා අපි හිතා ගන්නවා උඩ ඉඳලා එන එක තමයි මෙතෙන්ට එන්නේ කියලා ඒ උඩ ඉඳලා එනවා කිව්වත් වෙන්නේ ඒ තිබුණ තැන හටගත්තු එක නැති වෙනවා ඊට පොඩක් පල්ලේ අයින් තව එකක් හට ගන්නවා අපි කියන්නේ නෑ උඩ තිබුණ එක මෙතෙන්ට ආවා කියලා ඕක හොඳට පේනවා ඔගොල්ලෝ දැකලා තියෙනවද අර තොරන් වල ලයිට් යනවා වගේ පේනවා නේද දැන් බල්බ් ටික යනවද මේ පත්තු වෙනවා නෙවෙනවා විතරයි අපි එක තැනක බල්බ් එක දිහා අනිත් ටික නැතුව බලා හිටියොත් පේන්නේ මේක පත්තු වෙනවා නෙවෙනවා විතරයි මේ ඉරක් යනවා පේන එක ඕකෙන්
ඔක්කොම එකට දාපුවා දැක්සම්
නැ එක එක සැරේ එක එකේ පත්තු ගන්න. දැන් මේක නිවෙනකොට ඊළඟ එක පත්තු වෙනවා. ඒක නිවෙනකොට එහා එක පත්තු වෙනවා. ඉතින් අපිට පේන ඔන්න ඉරක් යනවා. දැන් මේ ඉරක් යනවා නෙවෙයි. මෙතන තියෙන එක පත්තු වෙලා නිවෙනවා. ඊළඟ එක පත්තු වෙලා නිවෙනවා. ඊළඟ එක පත්තු වෙලා නිවෙනවා. දැන් අපිට එහෙම ඇති වෙලා නැති වෙනවා කියන එක නෙවෙයි පේන්නේ. අපිට පේන්නේ අර පවතින ඉරක්. ආරස්සලල්ලක් කරන මොකක් හරි නේද? ඒ වුණාට ඇත්ත තත්ත්වය මොකද්ද? එක තැනක් බැලුවොත් තමයි ඔක අවබෝධ වෙන්නේ. එක බල්බ් එකක් දිහා බලා හිටියොත් අනිත් ටික බලන්නේ නැතුව. ආන්න පත්තු වුණා නේ වුණා. පත්තු වුණා නේ වුණා. අච්චර. ඒකට අර ටික එකතු වුණාම තමයි අපේ තේරුමක් දෙන්නේ. ඈ? ඒ ඔය සිද්ධිය තමයි තියෙන්නේ දැන් මේ අර මේක හිතන්න දැන් ඇහැ කියන්නේ කැමරා එකක් වගේ කියලා. ඒ ක්ෂණිකව ගන්න ෆොටෝ එක තමයි අපේ හිතට අරමුණ වෙන්නේ. නේද? විඥානේ පහළ වෙන මොහොතේ තියෙන ටික විතරනේ හිත දැනගන්නේ. හරි? එතකොට අපි ඒ දැනගන්නදී අර වෙන දැනගත්තු දෙයකට රිලේට් කරන්න යනවා. ඊට කලින් දැනගත්තු දෙයකට. ඔහොම තමයි අපි පැවැත්මක් හදාගන්නේ. දැන් මේ දකින දේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා අපිට පේන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ දකින දේ මේ මොහොතේ මේ දැකීම වෙන්න ඒක හටගත්තා එහෙමම නිරුද්ධ වෙනවා. මොකද හිත හැදෙනකොට තමයි පේන්නේ. හිත නැති වෙනකොට ඉවරයි.
දැන් හැබැයි අපිට මේ කියලා දීලා තියෙනවා ඒ
අදාස එන්නේ නැති නිරෝධ. දැන් ඕක කියලා දීපු හින්දා තමයි ඔහොම බලන්නේ.
ඒක තමයි.
ඒක තමයි මේ ධර්මයක් ඇහුවොත් තමයි බුදුදහම බුදු කෙනෙක් වෙන්නලා දුන්නොත් විතරයි තව කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි ධර්මය අහන්නේ කියන්නේ. දැන් අපිට තියෙන්නේ මේ හේතුන් නිසා හටගෙන නිරුද්ධ වෙන දෙයක් නෙවෙයි අපි ලෝකෙට අයිති දෙයක් නෙවෙයි දකින්නේ. මේ පොත තියෙනවා. මේ පොත කලිනුත් තිබුණා දැනුත් තියෙනවා ඉස්සරහටත් තියෙයි පැවැත්මක් දෙන්න. ඒ වුණාට ඔක අපි දකින ක්ෂණයේ හට ගැනීමක් තියෙනවා. මේ විඥාණයට අරමුණු වෙන රූප සංඥාවක් තියෙනවා. ඒකට අර කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා. ඒ ගත්තා කියන්නේ මේක හිත දැක්කා කියන එක විතරයි මෙතන වෙන්නේ. හිත දැනගත්තා. දැන් ඒ දැනගත්තු හිත කොච්චර වෙලා තියෙනවද? මොහොතකින් නැති වෙලා. ආයේ අපි ආයේ පොත දිහා බලනවා කියන්නේ අලුතෙන් තව හිතක් හටගත්තා. ඒ හිත තව දෙයක් දැනගත්තා. ඒක කරණයකට කිසිම සම්බන්ධයක් නැහැ. පරණ හිතයි දැන් හිතයි කිසිම සම්බන්ධයක් නැහැ. පරණ හිත නැති වෙලා ඉවරයි. දැන් මේ මොහොතේ අලුත් හිතක් හැදෙනවා. මේ හිතට අරමුණු වෙන දේ තමයි ඒ හිත දැනගන්නේ. ආයි ඉස්සරහට හිතක් හදනකොට දැන් තියෙන හිත නැහැ. එතකොට ඒ වෙලාවේ හදන හිතට අරමුණු වෙන දේ තමයි එතකොට
දැනගන්නේ.
ඔව් දැන් අපිට එක විදිහටම පේනකොට අපි හිතනවා ඔන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා දැකපු එකයි දැන් දැකපු එකයි ඊළඟට දකින එකයි ඔක්කොම එකයි. මොකද ඒ විදිහට දකින්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නේද? දැන් සද්දයක් දිගට ඇහෙනකොට ආවක ෆෑන් එකේ සද්දි. මේක මොහොතක් ඇහිලා නැති වුණා නම් එහෙම ඒ ටික විතර නම් ඇහුනේ අපිට තේරුමක් දෙන්න බෑ. මොකද ඒ සද්දි ඉවරයි. නිරුද්ධ වෙලා ඉවරයි. දැන් ආයෙ ආයෙ එනකොට නෑ මොකද්ද තියෙනවා දැන් සම්බන්ධ කරගන්න.
මොකද ඉස්සෙල්ලාම හැදෙනකොට we can't identify. ඒක ඉඳලා ඒක අල්ලගන්න බෑ.
ඔව් ඔව්. නිකන් එක තිතක් විතරයි. හරි. ඒකට තේරුමක් දෙන්න බෑ. තේරුමක් දෙන්න නම් අපි අතීතේ අනාගතේ පැවැත්මක් දෙන්න
ඕනේ.
ඒක يعني ඒක දැන් ලෝකේ තියෙන දෙයක් කියනකොට ඒක පවතිනවා. ඒකට ඊට කලිනුත් තිබිලා දැනුත් තියෙන අනාගතෙත් තියෙනවා. හැබැයි ඊට කලිනුත් තිබුණා දැනුත් තියෙන අනාගතෙත් තියෙනවා. ඕකට කියනවා අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඔව් ඒ රූපෙකින් අපිට පවතින කාලයක් හටගත්තු දවසක් තියෙනවා. විනාශ වෙන දවසක් තියෙනවා. ඒ අතර ඔන්න පවතිනවා කියලා හිතන ඒ දැකීම කොච්චර ගැඹුරට යනවද කියන එකේ හිතක මට්ටමටම ඔක නුවණින් තමයි දකින්න පුළුවන්. දකින්නකොට පේනවා පවතින කාලයක් නැහැ. හටගත්තු ගමන් නැති. හටගත්තු ගමන් නැති වෙනවා. පැවැත්ම දෙන්නේ අපේ හිතෙන්. අපිට දකින්න පුළුවන් හටගන්න ස්වභාවයයි, නිරුද්ධ වෙන ස්වභාවයයි විතරයි. එතකොට හටගන්න ස්වභාවයක් තියෙන හින්දා නැහැ කියන්න පුළුවන්ද? නැහැ. ඒක කවුරු හරි මුකුත් නැහැ කියනවනම් ඒක වැරදි. ඒකට කියනවා උච්ඡේදවාදී කියලා නැහැ කියන්නේ. හට ගන්න ස්වභාවය දකිනකොට නෑ කියන්න බෑ. ඊළඟට නිරුද්ධ වෙන ස්වභාවය දකිනකොට තියනවා කියන්න බෑ. තියනවා නම් නිරුද්ධ වෙන්න බෑ. ඒ එතකොට සාස්වතවාදී තියනවා කියන. ඉතින් සාස්වතවාදයට වැටෙන්නෙත් නෑ. නැහැයි කියන උච්ඡේදවාදයට වැටෙන්නෙත් නෑ. හේතු ප්‍රත්‍යං හින්දා පෙන්නුම් කරනවා එච්චරයි. හේතුඵලවාදී කියන්නේ ඕකයි. හේතුන් තියෙනකොට ඵලය තියෙන. හේතුන් නැත්නම් ඵලය හටගන්නේ නැහැ. හේතුන් තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුන් නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ. ඉතින් ඔය දේ ඔය හේතුඵලවාදී නැත්නම් ඕකමයි කියන්නේ පටිච්ච සමුප්පාදේ කියන. පටිච්ච සමුප්පන්න හේතුන් යෙදෙනකොට ඵලය තියෙනවා. හේතුන් නැත්තම් ඵලය නැහැ. එතකොට දැන් ඔය ස්කන්ධ පහ එහුවි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔය පහම හේතුන් නිසා හටගන්න දේවල්. හේතුන් නිසාමයි හටගන්නේ. නැතුව අතීතෙත් තිබුණා දැනුත් තිබුණා අනාගතෙත් තියෙන කතාව නෙවෙයි. හේතුන් තියෙන නිසා රූපයක් තියනා වගේ වේ.
හරි. එහෙම හිතනවා.
ආයතන නිසා තමයි අපිට ස්කන්ධ ගැන කතා කරන්න පුළුවන්. දැන් රූප ගැන කතා කරන්න පුළුවන්. ඇහැට අරමුණු වෙන හින්දා කමට අරමුණු වෙන මේ ආයතන වලට අරමුණු උන් නැත්තම් රූපස්කන්ධයක් පිහිටන්නේ නැහැ. දැන් නිකමට හිතන්න අපේ ආයතන හයටම අහුවෙන්නේ නැති මොනවා හරි රූපයක් තියෙනවා කියලා. තියෙනවා කියලා දන්නේ. කරන මෙතන දෙවි කෙනෙක් ඉන්න පුළුවන් දෙවිය වෙනව බනහන්. කවුරුත් දන්නේ නැහැ ඔබ. මොකද අපේ ආයතන වලට අහු වෙන්නේ. එතකොට ඒක තියනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ ආයතන වලින් දැනගන්න දේවල් විතරයි. ඒ හින්දා තමයි අපි ආයතන හය ගැන හොයන්නේ. ඇයි හොයන්න ඕන ආයතන හයට අපි රැවටිලා ඉන්නේ? දැන් අපිට වෙලා තියෙන්නේ අර දියැලක වගේ ෆොටෝ එකක් අරගෙන අපි දියැලක් ගැන හිතනවා, ගලන වතුරක් ගැන හිතනවා, මේ ස්ටිල් ෆොටෝ එකක් දිහා බලාගෙන. ෆොටෝ එකේ වතුර නැවතිලා නේද? නේද? දැන් ෆොටෝ එකේ ගලනවද වතුර? නෑ. ඒ වුණාට අපි ෆොටෝ එක දිහා බලාගෙන හිතන්නේ ගලන දියැලක් ගැන.
හැබැයි අපි බුද්ධ ධර්මයේ අහලා අපි දන්නවා නම් මේ ඇලීම ගැටීම ගැන මේ පින්තූරය දැක්කම පින්තූරයක් මේක වතුර යනවාද එනවාද මොනවත් පත් ඕනේ නැහැ ඒක දැක්ක ඉතින් ඉවර නම් එතකොට මොකද
වෙන්නේ?
එතකොට
එහෙම එන්නේ නැණි. ඒකම තමයි මේ කියන්නේ. දැන් ඇහෙන් දකින හැම දෙයක්ම නොවේ පින්තූරයක්.
හැබැයි එතකොට ඔහොම හදේක ගැනම හිතන්න ගියොත් අර සිනිකල් කියන්නේ ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන gati gunaya cynical කියලා. ඒ කියන්නේ හැම එකම නිකම් මේ අවිශ්වාසයෙන් වගේ හිතන්නේ cynical. So we want to be cynical. ඒ
කියන්නේ හැම එක ගැනම
එහෙම හිතන එක. හැම එක දැන් මට උග කාලෙක ඉඳන් මගේ මගුල් ගෙදරට ගියානවා කියන්නේ මම ගෙදර ගිහිල්ලා ඉතින් දැන් ජොලි කරනවා සල්ලි වේදන් කරලා ලස්සනට ඇඳලා ආවරණයි අරකයි මේකයි. හැබැයි එතන ඉඳගෙන මම හිතනවා අයියෝ මේ දෙන්න සන්තෝෂයෙන් හිටියොත් හොඳයි. මේ ඔක්කොම නාටකම් කරලා සල්ලි වේදන් කරලා මොනවටද කියලා. මේක ජීවිතේ හැටි මේගොල්ලන් හොඳින් හිටියද නරකින් හිටියද කියලා හිතනවා. එතකොට එහෙම මම හිතනකොට මට
ඒක නරකයි. තන එක හොඳද නරකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.
නෑ මගේ ආව මට මොනක් හරි
ඒකට
හිතන එක හොඳද නරකද කියන එක හොඳද නරකද කියන එක නෙමෙයි අපි කතා කරන්නේ. හොඳ නරක තියෙන්නේ ලෝකේ. ලෝකේයි පිටේවල දැන් අපි කතා කරන්නේ ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර කියන්නේ මොකක්ද කියන එක නේද? දැන් රූපයක් තියනවා කිව්වොත් ඒක හොඳ කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් කෙනෙකුට නරක වෙන්න පුළුවන් ඒ බලන්න රූපයක් තියෙන්න ඕනනේ නේද රූපයක් දිහා බලලා කෙනෙක් ඇදෙන්න පුළුවන් කෙනෙක් ගැටෙන්න පුළුවන් කෙනෙක් කැමති වෙනවා කෙනෙක් අකමැති වෙනවා ලෝකෙ
අපි බලන්නේ පිටකම කරන්නේ
ඔව්
ලෝකෙ හොඳටත් කියන්නේ
ලෝකෙ දැන් අපි බලන්නේ ලෝකෙ කියන්නේ මොකද්ද ලෝකෙ ඇති උනේ ඇයි ලෝකය කියන්නේ මොකද්ද ලෝකය හටගන්න හේතුව මොකද්ද එතකොට පේනවා ආලෝක නිරෝධයක් තියෙනවා නිරෝධය දකිනකොට ලෝකෙට අහු වෙන්නේ ශරීරය තුලින් නෑ ශරීරයට නෙමෙයි ලෝකෙ කියේ ශරීරය තුලයි ලෝකේ තියෙන්නේ ලෝකේ හටගන්නේ දැන් අපි හිතන්නේ එළියේ තියෙන ලෝකෙ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නෙමෙයි මේ ශරීරය බඹයක් පමණ ශරීරය තුලින් ලෝකේ දකින්න ඇයි මේ ශරීරේ තියෙන්නේ මොනවද ඇහැ කන නාසය දිව ශරීරය මනස
ඒවා මාර්ගයෙන් තමයි ලෝකේ දකින්නේ
ලෝකේ හදන්නේ ඕවයි අපි එළියේ තියෙනවයි කියලා හිතන ලෝකයක් හදනවා. ඒ හදනවා කියන එක අපිට පේන්නේ නැහැ. ලෝකෙට අයිති දෙයක්. අපිට හිතන්නේ එළියේ තියෙන ඒවා කොහොමද අපි හදන්නේ? නේද? ඒ හින්දා තමයි අර වගේ උපමා වලින් ඕක ටිකක් තේරුම් ගන්න ඕන දැන්. දැන් එළියේ ඉන්න බල්ලෙක්ව බල්ලා මේ හදලා තියෙන්නේ. එහෙනම් බල්ලාගේ හිතනේ හැදුවේ එළියේ ඉන්න බල්ලා. ඒ අපිටද ඒ දේ වගේ හදන්නේ? අපිත් හදන්නේ. මේ දැන් බලන්න අර ස්ටිල් ඉමේජ් එකක් දැකලා දියැලක අපි ගලා යන දියැලක් හදනවා නේද? අපි කතා කරන්නේ ගලන දියැලක්. ස්ටිල් ෆොටෝ එකක් දැකලා දැන් අර ලේඩිගේ ඒ මොහොතේ නැවතුණ අර දියැල නැවතුණ මොහොතක් වෙයි. ඒක අරගෙන අපිට එයා ඉපදුන දවසේ ඉඳන් මැරුණ දවස ගැන හදාන්න පුළුවන් කතා කරන්න. එයාට බව පැවැත්මක් දෙන්න. ඒට යට ඉපදීමක් තිබුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි දැක්කේ මේ මොහොතේ අර දියල්ලක ෆොටෝ එක වගේ ස්ටි.
හැබැයි අපි අනිත් විදිහට හිතුවත් ඒ දියල්ල ගැන අපි හිතුවොත් මේක ෆොටෝ එකක්. මේක අපිට නිකන් මේක තියනවා ඒ එහෙම දැල්ලද තියනවා අපි අපි ෆොටෝ එකක් ගන්නවා. අපි
අපිට
ඕන නම් අපව එදෙන ගිහලා ඒක බලන්න පුළුවන්. බලන්න යන්න. යන්නේ නැතුවත්
බලන්න පුළුවන්
ෆොටෝ එක දිහා. ෆොටෝ එක දිහා
බලන්න.
හිතෙන් බලන්න. ඕක තමයි අපි කරන්නේ. ෆොටෝ එක දැකලා ලෝකයක් ගැන හිතා ගන්න.
නෑ ඇත්තටම දැන් කියමු රටක් බලන්න යනවා කියලා. ඔව්. රට බලනකම් හරිසෝ. අර මිනිස්සුම එකයි මේ මිනිස්සුම එකයි අර දියල්ලයි මේ දියල්ලයි ඔක්කොම බලනවා හරි මාන්සියලා හුඟක් තලින් වේදම් කරලා ඔන්න එනවා සමාන දෙන්න පස්සේ ඇවිල්ලා එතකොට හිතෙන්නේ අයියෝ මේ ඔක්කොම කරන්නේ නැතුව අර වීඩියෝ එකක් දාලා බලනවා ඔන්න පේනවා ඔක්කොම කිසි වේදමක්වත් නැහැ මහන්සියකුත්
නැහැ ඔය දේ තේරුම් ගන්න ලේසි නැහැ අපිට හිතන්නේ රට ගිහින්ම බලන්න. එතන ගියත් මේ ඇහෙන්මයි බලන්න. මේ ගියත් මේ ඇහි.
I don't like seeing a movie. එතන. ආවහම මිනිස්සු අහපහ කොහොමද නිවාඩුව කොහොමද අරපි. දැන් ඔක්කොම කරලා ආවපස්සේ නිකන් මේක නිකන් movie එකක් වගේ.
සිහින තමයි හරිම වචනේ දැන් හිතෙන් හදන දේ තමයි අපි දකින්නේ හිතෙන් හදන දේ දකින්නවා කියන්නේ සිහින එතකොට මේ හීන ගොඩක් තමයි අපි ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ කියන්නේ හීනේ ජීවත් වෙන හීනේ දකින්න විතරයි එතකොට ඒකට තමයි අපි ඇලෙන්නේ ගැට ඔන්න ඕක දකින්නකොට ඔන්න කලකිරෙනවා අපි මේ මෙච්චර කල් මේ ඇලුම ගැටුනේ. ඒ හීනයක් කියලා දැනගත්තොත් නේ.
සරණ කවුරුනේ
ඉතින් හිත රිදෝ ගත්තා කියන්නේ ලෝකය වන්න ලෝකේ බාර ගත්තා උපාදාන කළා. ඔක තමයි උපාදාන කරනවා කියන්නේ. මාව දා ගන්නවා ඉතින්. මගේ හිත රිද්දෝ. කාගේද හිත රිදෙන්නේ? එතකොට අපි කණෙන් අහපු සද්දයක් කියන එක දැන් අමතක වෙලා අර හදපු ලෝකෙට ගියා. ඒක තේරුම් ගන්නවා. දැන් මේ ආයතන 6 ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ටික තරනිකන් දැන් ගත්තේ මේ කැමරා 6ක් කියලා හිතන්න. මේකක් ක්‍රියා කරනවා කියන්නේ කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා. හය විදිහකට මොකද ඒ හය සංවේදී වෙන්නේ වෙන වෙන දේවල් වලට. ඇහෙනම් වර්ණවලට, කනනම් ශබ්දවලට නේද? ඒ වගේ. නාසයනම් ගඳ සුවඳ. ඒකට ඒව ගැන දැන් හිතක් හැදෙන්නේ ක්ෂණිකව. විඥාණය පහළ වෙන්නේ. නේද? ඒක පවතින දෙයක් නෙමෙයිනේ විඥාණය කියන්නේ. ඒ මොහොතේ හටගත්තා හැමම නිරුද්ධ වෙනවා. චිත්ත වීති කියනකොට දැන් අපි දැන් දැකලා දැනගන්නවා කියලා දෙයක් තියෙනවානේ. මොකක් හරි දැක්කහම අපි දැනගන්නවානේ. ඔව්. ඒ ටික ඔක්කොම සිද්ධ වෙන එක ඒ ක්‍රියාවලියේ තියෙන කුඩා සිත් ගොඩකට උඩනම් කඩලා කතා කරන්න පුළුවන්. ඒ ටිකට කියනවා චිත්ත වීති කියලා. ඔව්. ඒ කියන්නේ අපි දැන් කතා කරන විදිහට එක හිතක් විතරයි. ඒ හිත වුණනම් තව තව කඩලා බලන්න පුළුවන්. ඒකකින් අවශ්‍යම නැහැ. මේ හිතේ රැවටෙන හැටි දැක්කනම් එච්චරයි ඕනේ. මේක ඊට වඩා කඩුව කියලා ඒ දකින්න තියෙන්නේ ඕකම තමයි. ඊට දැන් දකින්න හදන හිත, අහන්න හදන හිත ඒ විදිහට මේ හිතන්න ඕනේ. ඒ හැම හිතක්ම ඒකේ වෙන මුලාව රැවටි කියන එක අඳුර ගන්න. ඔව් අපේ හිත දිහා බලන්න ඕනේ. එළියේ තියෙන දේ දිහා නෙවෙයි. එළියේ තියෙන දේ අපි හිතෙන් හදපු දෙයක් කියලා දකින්න. ඒකයි අර දැන් මම හැමතිස්සම කියන්නේ වතුරට එබෙන බල්ලා මතක් කරගන්න. එළියේ තියෙන දේ හිතෙන් හදපු දෙයක්. බල්ලගේ හිතේ තමයි හැදුවේ එළියේ ඉන්න බල්ලා. අමනාප වෙන්නේ ඉතින් බල්ලෙක් ඉන්නේ බෑ. හීනෙන් බල්ලෙක් දැක්කා වගේ නේ ඔක. හිතෙන් හැදුවා කියන්නේ. නේද? නෑ අපිට හිතෙන්නේ ඌ නිකන් හීනයක් දැකලා ඔය බුරන්නේ. ඒ නැති බල්ලේ කුඩ පුරනම නේද? හිතෙන් රැවටිලා අපිත් ඒ උනාට ওই බල්ලගේ වැඩේම තමයි කරන්නේ. හිතෙන් අද හදා එළිය ගැන තරහ ගන්න නැත්නම් ආස කර. එහෙම වෙන්නේ
බල්ලට වඩා මොලේකුත්
තියෙනවනේ. ඒ මොලේ අපි පාවිච්චි කරන්නේ තව ටිකක් තරහ ගන්න, තව ටිකක් ඇලුම් කරන්න. පලි ගන්න කොහොමද කියලා ඔන්න ප්ලෑන් කරනවා. ඈ මට බැන්න නේද, හරි මාත් දෙන්නම් වැඩි මටත් තියෙන වෙලාවක් කියලා ඕවට තමයි ප්ලෑන් කරන්නේ. ඒක තමයි අපි තියෙන මොලේ යූස් කරන්නේ ඒකට. මේකෙන් මිදෙන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ, ඕකෙන් මිදෙන්නත් ඔය මොලේ පාවිච්චි කරන්න පුළුවන්. ලෝකෙන් මිදෙන්න, ලෝකේ ඉක්මවා යන්න. ඒවා ටිකෙන් ටික දකින්න උත්සාහ කරන්න. තේරුම් ගන්න නුවණින් දකින්න. එහෙම දැනගත්තට හරියන්නේ
නැහැ.
එහෙම දැනගත්තට ඔව්. එහෙම දැනගත්තට තරහ යන්නේ නැද්ද කවුරු හරි බණිනකොට? ඒ දැන ගැනීම දැක්මක් වෙනවා. බණිනකොටම සිහි වෙන්න ඕන මොන තව හීනයක් දකින්න. එතකොට තමන් ගැනම hina යන්. එන්න මං මේ රැවටිලානේ හිටියේ. ආයි රැවටෙන්න යනවා. ආයි හීනේ ඇත්ත කරගන්න හදනවා. නෑ වතුරට වෙන බල්ලා වගේ. ඒ බල්ලා තරහරම් බල්ලෙකුට බුරනවනේ. ඒ වගේ මාත් බුරන්න යනවා වන්න. තරහ යන එනකොට මතක් කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් ගැනම කනගාටුවක් එන්නේ මේ රැවටිලා මේ මේ මේවා කරන්නේ. ඒ තමයි නිබ්බිදාව කියන්නේ. නිබ්බිදාව අතාරින කලකිරිලා අතාරින. ඒ වෙනද ලොකුවට ගත්ත දේවල්. මම නේද තරහ ගන්න එක හරි ලොකු දෙයක් කියලා හිතන්නේ. දැන් පේනවා මේක මේ රැවටිීමක් නේ මුඩාවක් නේ. ඇත්ත දකින්නකොට කලින් කරපුවා ගැන නිකන් කලකිරීමකුත් එන. ඉස්සර මම මෙහෙම දන්නේ නැති හින්දා මෙහෙම වුණා.
ඔව්. ඇයි මම මෙහෙම වුනේ කියලා
නේ? ඔව්.
මේ ඉස්සර මම දන්නව නම් කොච්චර ගැට කියලා. හැබැයි ඒක දුක් අපිට ඒක ඇලිට තියෙනවද?
ඒ කියන්නේ පෙර ඒක එන්නේ ඉතින් නුවණ වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාවෙන් දකින්න දකින්න තමයි ඒවා බොරු දේවල් කියලා පේන්නේ. බොරුවටනේ දුක් ඉඳලා තියෙන්නේ කියලා පේනවා. දැන් අපි එළිය දේවල් තියනවා 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 කියලා අල්ලගෙන ඊළඟට ඒවට නම් දීදී ඒවා අපි අයිති කරගන්න. නේද? දැන් අපි දැන් මනුෂ්‍ය ශරීර කියන ඒවත් මේ ඇහැට පේන දේවල් නේ. නේද? ඒකට ඇහැට පේන දේවල් දැන් හිතන්න පුරුදු වෙන්න ඔන්න ෆොටෝ එකක් දිහා බලනවා වගේ වැඩක්. ඇහෙන් ක්ෂණිකව ගත්තු අර දියල්ලේ ස්ටිල් පික්චර් එකක් වගේ කියලා හිතන්න. දැන් ශරීරයක් කියන්නේ වෙනස් වෙන දෙයක් නේ. ඔයගොල්ලෝ දන්නවනේ පොඩි කාලේ ඉඳන් නේද වෙනස් වෙවිනේ යන්නේ. ඒ වෙනස් වීම හැම මොහොතකම තියෙන කාලයක් ගෙහින් නෙමෙයි. දැන් මේ ශරීරය කියන්නේ අර පෙන ගොඩක් වගේ. මම නිකන් සෛල ගොඩක් කියලා හිතන්. ඒක පෙන ගොඩක් වගේ. එතන හැම තැනම තියෙන එක මොහොතකින් නැති වෙනවා. තව එකක් හට ගන්නවා. ඒක නැති වෙනවා. තව එකක් හට ගන්නවා. ඒක නැති වෙනවා. ඔය වගේ දෙයක් නේද? ඔය ඉතින් හට ගන්න ඒවා සමහර විට වැඩි වෙන්න පුළුවන්. තියෙන ඒවට වඩා වැඩිපුර හට ගන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒක ඒවා ඔව් එහෙම දෙයක්ත් තියෙනවා. සමහර ඒවා සමහර කාලවල වැඩිපුර හට ගන්නවා. සමහර කාලවල ඒවා හටගන්නේ ඉතින් ඒවට අවශ්‍ය ප්‍රත්‍ය ඒවට යෙදෙන හේතු ප්‍රත්‍ය අනුව තමයි හටගන්නේ. ඒක හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා. හරි. එතකොට මේ ශරීරයක් දකින්න පුළුවන් දියැලක් වගේ. මොහොතක් මොහොතක් පාසෙ ඒ හට ගන්නවා නිරුද්ධ වෙන එහෙම ගොඩක්. එතකොට එහෙම ගොඩක් පේනකොට තමයි අපිට පේනවා කියන්නේ මතක තියාගන්න අර දියැලේ ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක්. ඒ විඥානේ පහළ වෙනකොට පේන ටිකනේ. නේද? එතකොට ඔන්න ෆොටෝ එක දිහා බලාගෙන අපි හිතන්නේ මොකද්ද? අර ගලන දිය ඇල්ල ගැන. මේ ෆොටෝ එකක් කියලා නෙමෙයි හිතන්නේ. මේ මොහොතේ හේතුන් නිසා හටගත්තු ටිකක් වෙන. ඒ ටික අපි හිතෙන් අතීතයටයි අනාගතයටයි සම්බන්ධ කළේ නැත්නම් අපිට කෙනෙක් හදන්න බෑ. ඒ දකින්න ටිකෙන් විතරයි. ඔව් ඩොට්ස් ටික. ඒකට දකින්න ඒ ක්ෂණිකව අපි ෆොටෝ එකක් ගත්තොත් දැන් කාර් එකක් වේගෙන් යනකොට රේස් එකක් යනකොට එක මොහොතක ගන්නවා ෆොටෝ එක. ඔය ෆොටෝ එක තියෙනවා. දැන් ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක වැදිලා නැත්නම් අපිට පේන්නේ කාර් එකක් තියෙනවා එච්චරයි. මේ යනවා කියලාවත් පේනවද? හරි. ඒ යනවා කියලා හිතනවා නම් අපි හිතෙන් මේක හදා ගන්නවා. එළියේ තියෙන කාර් එකක් හදා ගන්න ඕනේ මේ ලියව. කවුරු
හරි කාර් එකක් අරගහම ඒගොල්ලෝ මෙහෙම ඉරි ටිකක් දානවා පෙන්නට අර නේ.
ඒ අපි රවට්ටන්න තව මොනවා හරි දාන්න.
කාර් එක යනවා කියලා කියන්නේ.
දැන් මේ දවස්වල අර සමහර වෙලාවට පෙන්නනවා ටීවී එකේ අර 3D පික්චර්ස් අඳින හැටි. දැකලා ඇති නේද?
ඈ
මම උදේට එහෙම පෙන්නනවා සමහර වෙලාවට. 3D ඒවා අඳිනවා. කොලේක අඳිනවා. ටිකක් වෙලා යනකොට දැන් මේ හැන්දක් එහෙම හැන්දාම හැන්දක් කොහොම තියෙනවා වගේම 3D පේනවා. මේ අඳින පේන්ටින් එක පෙන්නනවා අඳින හැටි.
ඔව් අයියා තාම ආට් එකක් කරනවා.
කොළ අලෝලා අලෝලා කපල 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 එතකොට ඒක එළියට එනවා වගේ
පේනවා. ඒක තමයි මේක නිකන් මේ අඳිනවා මේක. ඔව් මේක
මේ කොළ කපල කපල. එතකොට හරියට පේනවා මේ ඉලූෂන් එක මොකද්ද? නිකන් මේ කොළේක අඳින එක. එනකොට අපිට පේන මොනවද ඌ දෙයක් නිකන්
ඒක අර අර මුතුහාමුදුරන්ගේ අර පිටිසුරු තියෙන බලනකොට මුකුත් නැහැ. හැබැයි කවුරු කියනවා බලාගෙන ඉන්න.
ඔව් ඒක ටිකක් අමාරුවෙන් බලන්න ඕනනේ. මේව නෙමෙයි නිකන් මේ ඇහැට පේන්න අඳිනවා දැන් 3D වගේ.
ඇත්තද?
එහෙනම් අඳින්න පුළුවන්. මේකත් මේ සමහර වෙලාවට පෙන්නනවා උදේට ඔය TV එකේ. ඒක අඳින හැටි. එහෙනම් පුළුවන් අය ඉන්නවා. ඉතින් එතන බලන්න දැන් පාට ටිකක් විතරයි. තොටේ ඒක හිතෙන් තමයි ඉතුරු ටික ක්‍රියේට් කරන්නේ. දැන් අපිට පේන්නේ නැහැ මේ හිතෙන් හදන දේ අපි දකිනවා කියලා. දැන් හෙන් අරන් දෙන්න පුළුවන් මේ වර්ණ සටහනක් විතරනේ ඔන්න ඔකයි හිතන්නවා. කණෙන් අරන් දෙන්න පුළුවන් ශබ්ද සටහනක් විතරයි. ඊට වඩා දෙයක් කරන්න බැහැ. ඉතුරු ටික සේරම හිතෙන් කරන්න. ඒ ඉතින් අපේ ඇහැ හැදිලා තියෙන හැටි හිත පුරුදු කරලා තියෙන හැටි මේ ලෝකේ යන හිත පුරුදු කරලා තියෙන විදිහක් තියෙනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මේ සේරම චිත්‍ර ගොඩක් යാനി චිත්‍රානි ලෝකේ කියලා කියනවා. මේ සේරම චිත්‍ර ගොඩක් කියලා ලෝකේ කියලා කියන්නේ චිත්‍ර ගොඩ
රූප
කියන්නේ ඒකයි රස රූප ශබ්ද රූප. දැන් අපි වාර සංඥානි ගන්නෙ අහෙන් ගන්නෙ රූප සංඥා, කනෙන් ගන්නෙ ශබ්ද සංඥා, නාසෙන් ගන්නෙ ගන්ධ සුවඳ සංඥා නේද? ඒ සංඥාවට උපමා කරන්නේ මිරිඟුව. ඒ මිරිඟුව තමයි ඇහෙන් පේන්නේ. සංඥාව මිරිඟුව. ඒ මිරිඟුව පේනකොට අපි හිතා ගන්නවා නෑ නෑ ඕකට අදාළ අන්න වතුර තියෙනවා. නේද? මේ වතුර තියෙනවා කියලා හිතපු ගමන් මොකද වෙන්නේ? ඔන්න වතුර ගැන හිතන්න පුළුවන් එක එක ඒවා. නේද? මේවා හොඳ වතුර, බොන්න පුළුවන් වතුර, පිරිසිදු වතුර, බොර වතුර, හොඳ නැති වතුර. ඕනම වෙනවා. තිබහත් තිබුණත් අන්න අතන වතුර තියෙනවා. ඕක පස්සේ එළවනවා ඊළඟට. ඔව්. ඒකට මිරිඟුව හැටියට දකින්නේ. ඒ හින්දා මිරිඟුවට අදාළ රූපයක් හදනවා. සතර මහා ධාතු රූපයක් හදනවා. ඒ හදන එක අපි විශ්වාස කරනවා එළියේ තියෙනවා. ඒක තමයි මිරිඟුව මිරිඟුව විදිහට දන්නේ. මිරිඟුවට රැවටෙනවා කියන්නේ මේ වගේ පේනවා විතරයි අපි හිතනවා නෑ නෑ එළියේ දෙයක්මයි මේ පේන්නේ. පේ තියෙන මෝඩකම හින්දා. හින්දා තමයි සංඥාව මිරිඟුවක් කියන නුවණ අපට නෑ. එහෙන් අරන් දෙන්නේ රූප සංඥාව විතරයි. රූපයක් අරන් දෙන්න බෑ ඇහැට. ඒ සංඥාවට අපි රූපයක් දාගන්න. කණෙන් අරන් දෙන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ඒකට අපි රූපයක් දාගන්න. ශබ්දයක් ඇහුණාට අපි හිතන්නේ රූපේ ගැන. ශබ්දය ඇහෙනවා. අන්න අරෙහි කාක්කා ගැන තමයි අපි හිතන්නේ. ඇහෙන්නේ ශබ්දයක් විතරයි. ශබ්ද සංඥාවක්. එතකොට ඒකට අදාළ රූපයක් තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට මේක අපිට හිතට පේන රූපයක් නිසා එළියේ පවතින ස්වභාවය නෙවෙයි. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තින්නේ නෑ නෑ මගේ හිත දැනගත්තේ එළියේ තියෙන දේ නම් කියන. ඒක නිතර නිතර දැන් හිතට පෙන්වන්න පුරුදු වෙනවා. ඒක ඒ කියන්නේ නුවණින් සිහිය පිටගෙන ඉන්නවා. සිහියෙන් බලා ඉන්න ගමන් හිතට කියනවා නෝ ඔය එළියේ තියෙන දෙයක් කියලා හිතුණට නෑ නෑ හිතෙන් දැනගත්තු දෙයක්. හිතෙන් දැනගත්තු දෙයක්. එහෙම එහෙම ටික ටික පෙන්වන්න පුරුදු වෙන්න. දැන් බලන්න එහෙම හිතනකොට අර දැන් රූපස්කන්ධය කියන එක මොකද්ද? හිතෙනවා. මෙච්චර කල් රූපය කියලා හිතන් හිටියේ එහෙම නෙමෙයි. එළියේ තියෙන දේ. මේ සතර මහා ධාතු වලින් හැදුන දේ. ඔව්. ඒක තමයි මං කිව්වේ අර ගැඹුරට යනකොට රහතන් වහන්සේට තියෙන රූපස්කන්ධය කියන එකෙත් තව ගැඹුරක් තියෙනවා. අපි හිතන රූපස්කන්ධය නෙවෙයි. මොනවයින් හරි ඇදිච්ච එළියේ තියෙන රූප කියන කතාව නෙවෙයි. ඒ රහතන් වහන්සේට සතර මහා ධාතුවවත් පිහිටන්නේ. දැන් අපි රූපවලට කිව්වේ පරමාර්ථයෙන් මොකද්ද සතර මහා ධාතු කියලා. ඒක දාගන්නේ මොකටද දන්නවද? දැන් අපිට මෙතන රූප ගොඩක් පේනවනේ මේකේ තැන් තැන් වල. ඔහොම පෙනුනට ඔය ඔක්කොම නිකන් එක જાතියක් කරන්නේ නෑ නෑ ඔය සතර මහා ධාතු විතරයි. එතකොට අපිට මේවා වෙන් කරන්න යන්නේ නෑ. ඔය පේන ඔක්කොම සතර මහා ධාතු. එතකොට එක මට්ටමකට ගේනවා. ඒකම නෙමෙයි ඇත්ත. ඒ වුණාට අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ ඒක උදව් වෙනවා. ආ ඊළඟට හොයන්න ඕන සතර මහා ධාතු කියන්නේ මොනවද? ඒවා තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඒකත් මේ හිතෙන්ම කියපු දෙයක් තමයි. ඒක ටිකක් ගැඹුරුයි. ඒක අර දෙවෙනි ස්ටෙප් එක. පළවෙනි දේ මේ රූප රැවටෙන රූප වලින් මිදෙන්න ඕන පළවෙනි දේ. දැන් කවුරු හරි මේ මැරුණා කියලා හිතන්නේ මළගෙවල් වල ගිහින් ඇතිනේ නේද? දැන් එතෙන්ට ගිහින් ඒ ශරීරය දිහා බලලා එක එක්කෙනා කියන්නේ කවුද? එක්කෙනෙක් කියයි මේ මගේ තාත්තා මැරුණේ. ඈ මේ මගේ මාමා, මේ මගේ පුතා. ඈ මම එක එක්කෙනාට එක එක්ක එක්කෙනා ඉන්නේ. මැරිලා තියෙන්නේ කවුද ඇහුවොත් එක එක්කෙනාගෙන් ඇහුවොත් වෙන වෙනම ඒවා කියන. හැමෝටම එක්කෙනා නෙවෙයි. මේ මගේ යාළුවෙක් කියයි. නේද? නෑදෑයෙක් කියයි.
සම්බන්ධතාවය?
ඈ? මේ ජීවිතේ මේ ජීවිතේ
කොට කියන සම්බන්ධතාවය
එහෙම කියන්නේ.
මනුස්සයා
කවුද මනුස්සයෙක් මැරිලා
ගියා
කියන්නේ? යා. මනුස්සයෙක් මැරුණා නම් අපිට දුකක් නෑ. ඇයි ඉපදෙන මිනිස්සු මැරෙනවද? ඔව්. අපි දැන් ඒ දෙයට ඕන දැන් සතර මහා ධාතුව කියලා කිව්වනම් මනුස්සයෙක් කියලා කියන්නේ නැහැ. අර සතර මහා ධාතුවක් මොකද්ද වෙලා ගියයි. ඒ මනුස්ස සංඥා වෙනුත් තියෙන්න තමයි සතර මහා ධාතුව. ඔව්. එහෙම බලන්න පුළුවන් නම් ඉතින් අර දුක ඇති වෙන්නේ නැහැ. හරි. ඊළඟට එහෙමත් හිතන්න පුළුවන් වුණොත් සතර මහා ධාතුව කියන්නේ මොකක්ද කියලා ඊළඟට අහන්න පුළුවන්. දැන් අපි මුලින්ම ශරීරයක් මැරුණා කියුවහම ඊළඟට අහන්න පුළුවන්. ඔය ශරීරයක් කියන්නේ ඔතන මේ කෙස් ගොඩක් තියෙනවා. ලෝ නිය පොතු දාත් තරෝ මේවා ඇට කටු මස් නහර ඒවා ගොඩක් මේ
තියෙනවා.
ශරීරයක් නෙමෙයි. ඒකේ තව ලෙවල් එකක් තමයි ඔකට දෙන නැහැ. ඔය තියෙන පටවි ධාතු. එහෙම ඉතින් ඔය හිතන්න පුරුදු වෙලා හින්දා ඔහොම කියන්නේ ඔය. නේද? එහෙම භාවනාවකුත් කියා දෙනවනේ නේද? පටවිය පොළොවට එකතු වෙලා යනවා. ඔහොම මොනවද නේද? ඒක නෙමෙයි එතන දකින්න තියෙන්නේ. දැන් ඔතන මොකක් හරි දුකක් ඇති වෙන්න හේතුව මොකද්ද? කවුද සම්බන්ධකමක් දීපු නිසා. මේ මගේ තාත්තද පුතාද යාළුවෙක්ද? ලෝභකම එන්නේ. ලෝභකම ගන්න තමයි සම්බන්ධකම දෙන්නේ.
ලෝභකම කියන්නේ මේ තාත්තා මට ඕන දේවල් දුන්නා, අපිට හොඳ ජීවිතයක් දුන්නා, ඒකින් දා නැති වුණාම අපි අඬනවා. දැන් මගේ තාත්තා මැරුණ දවසේ මම ඉගෙන ගත්තා. දැන් අවුරුදු 45කට ඉස්සෙල්ලා ඕන කෙනෙක් ඇයට මට කිව්වා, "සීම අඬන්න එපා. ඔයා අඬන්නේ ඔයා ඒ තාත්තා නැති ඉඳලා දැන් වාගේ ලෝභකම තාත්තා දුන්නේ වා දැන් නෑ කියලා." එදා ඉඳන් මම ලැජ්ජයි අඬන්න කිව්වේ. මොකද ඒ කියන්නේ මම එයාගෙන් නැති වෙච්ච එකනගේ මොනවද බලපොරොත්තුක් කියන්නේ නේද? ඒක මට මම ඒ නෝනට මේ යේසුස්වරුත් මම යාම හම්බෙලා කිව්වා, ඔය අවුරුදු 45කට ඉස්සෙල්ලා කියෝ එක මගේ හිතේ තාම තියෙනවා.
ඒක තමයි දැන් ඒ එහෙම දැක්ම තුලින් අර අඬන එක නවත්වන්න පුළුවන් කියන්නේ දුකෙන් මේ මිදෙන්නේ.
ඔව්. මොකද ඒ අර කාරණාවක්නේ.
ඔව්. ඒ අපි
ඒක හොඳ මදි නේද?
අපි දැන් වැරදි දැක්මක් හින්දා දුක් විඳිනවා. හරි දැක්ම එනකොට ඒ දුකෙන් මිදෙනවා. එහෙම දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ලෝකේ ගැන වැරදි දැක්මක් තියෙන හින්දා තමයි අපි මේ දුකට අහුවෙලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකයේ දුකයි කියලා. ලෝකය කියලා කියන්නේ ওই පංච උපාදාන ස්කන්ධයමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහේ මිදෙන්න විදිහ තමයි ඔය පහ මොනවද කියලා දකින්න. ඒවා හටගන්නේ ඇයි කියලා දකින්න. සමුදය දකින්න. ඊළඟට නිරෝධය දකින්න. නිරෝධ කරන මාර්ගය දකින්න. ඕක තමයි. නෑ ඒ තාම අවබෝධේ නෑ. ඒ කියන්නේ දකින්න කලින් මේ මොකද්ද දැන් අපි රූපය තියනවා කියලා විශ්වාස කරනවනේ මේ එළිය. ඒක නෙමේ ඇත්ත තත්ත්වය. මේ ඇහෙන් මෙහෙම පෙන්නනවා. ඒක ගැන හිතලා අපි විශ්වාස කරනවා එළියේ තියෙනවා කියලා. ඔන්න ඕක දකින්න. එතකොට මේ දැන් අපේ තියෙන පුරුද්ද තමයි එළියේ මේ රූප තියෙනවමයි කියලා විශ්වාස කරන ගතිය. දැන් ඒක අමතක කරලා අමුතුවෙන් හිතන්න ඕන. ආ දැන් ඕව තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඔය පේනවා එහෙම් පේන හිනේ. අය එහෙම් පේන දේ කියන්නේ අර දැන් මම ඉස්සෙල්ලකේ අර ෆොටෝ එකක් වගේ කියලා ගන්න. එහේ කියන්නේ කැමරාවක් වගේ. එතකොට අපි ෆොටෝ එකක් දිහා බලනවා වගේ තමයි මේ විඥාණයෙන් එහෙම්ගත්තු දේ දැනගන්නේ. හරි. ෆොටෝ එක දැක්කලා දැන් ඔන්න DL එක ෆොටෝ එක දකිනවා. දැන් DL නැවතිලා තියෙන්නේ ෆොටෝ එකේ. ඒකට පණ නැහැ. නැවතිලා තියෙන එක. එහෙම දෙයක් තමයි මේ හිත දැනගෙන තියෙන්නේ. ඉතින් ඔය දෙයට අපි ගලනවා කියලා හිතන්න ගියාම මේක හිතෙන් මවන දෙයක් නේ. ඒවා තව නිකන් මේ හිතෙන් හදන සංස්කාර ගොඩක් කියලා දකින. සංකාර ගොඩක්. ලෝකෙට ආйти දේවල් කියන්නේ. හිතෙන් සකස් කරන දේවල්ම ගොඩක්. හරි. එතකොට මේ සංස්කාර ගොඩක් හින්දා තමයි අපි දුක් වෙන්නේ. දැන් ශරීරයක් දැකලා මේ මගේ තාත්තා කියලා හිතුවම ඒක සංස්කාරයක් කියලා දකින්න. හිතෙන් හදන සංස්කාරය. ඒ සංස්කාරයට තමයි අපි දුක් වෙන්නේ.
සංස්කාරයි සංකාරයි
දෙක එකයි එකයි. එතකොට මේ සංකාර හිතෙන් හදපු දේ. ඒව හදලා තියෙන්නේ අවිද්‍යාව හින්දානේ. ඔය ඇත්ත ඇති හැටි නොදන්න හින්දානේ ඔහොම හදලා තියෙන්නේ. ඒකයි අවිද්‍යාව. අනිච්ඡාවත කියන්නේ ඒව වෙනස් වෙනවා. අපි දැන් අපි හදන එකම සංකාරයක්වත් මේ ලෝකෙට අයිති කියලා හිතන ඕනම එකක් වෙනස් වෙනවා. වෙනස් නොවන සංකාරයක් නැහැ. ඒ වෙනස් වෙනවා කියන්නේ හැබැයි අපි දකින වෙනස් වීම නෙමෙයි. දැන් මේ පොත කාලයක් ගිහිල්ලා වෙනස් වෙනවා කියන එක නෙවෙයි ඔතන කියන්නේ. වෙනස් වීම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මතක තියාගන්න හේතුන්ගෙන් හටගන්න දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියන එක. නැතුව මේ තියෙන දෙයක් මේ වෙනස් වෙවී යන කතාවක් නෙවෙයි. පොත ඇති වෙන්න හේතු ටිකක් තියෙන හින්දා තමයි පොතක් ඇති වෙන්නේ. ඔව්. දැන් ඕගොල්ලෝ ඇහෙන් දැක්කේ නැත්නම් පොතක් ඇති වෙයිද ඔතන පොතක් තියෙනවා කියලා දැනගන්නේ? මේ ආයතන හයෙන්මයි හේතු ටික එන්නේ. මොකද විඥානයක් පහළ වෙන්න බෑ ආයතනයක් නැතුව. විඥානය කියන්නේ දැනගන්න බවනේ. ඉතින් මොනවා හරි දැනගන්න බෑ ආයතනයක් නැතුව. හරි. මේ ආයතන නිසා ආයතන වලින් හදපු ලෝකයක් තමයි අපිට තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ ආයතන වලින් හදපු සලායතනෙන් හදපු ලෝකයක. අපි ලෝකේ කියලා මොකක් හරි හිතනවා නම් මේ හොඳට හොයලා බලුවොත් මේ ආයතන වලින්මයි එහෙම දෙයක් හදලා තියෙන්නේ. ඒ ආයතනෙට අහු වුණ නැත්නම් එහෙම දෙයක් හැදෙන්නේ නැහැ.
ඒක
කර්ම වලින් තමයි ආයතන ටික හදලා දීලා තියෙන්නේ. දැන් අපිට රූප දකින්න තණ්හාවක් තියෙන තිබුණ හින්දා තමයි ගිය ජීවිතේ. ගිය ආත්මෙදි රූප දකින්න තණ්හාවක් තිබිලා
තියෙනවා.
මම කියලා කෙනෙක් නැත්තම් තණ්හාව නැහැ. මම කියලා කෙනා ඉන්නකම් තමයි තණ්හාව තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ රහතන් වහන්සේට තණ්හාව නැත්ති.
ඉතින් අපේ ආසාව සියලු දින්දා මම ඉන්නවා.
ඔව්. ආසාව තියනවා කියන්නේ මම ඉන්නවා. ඒ කවුද ආසා කරන්නේ? මම ඉන්නවා කියන්නේ ආසාව තියනවා. ආසාව තියනවා කියන්නේ මම ඉන්නවා.
එහෙනම්
රහතන් වහන්සේට ওই දෙකම නැහැ.
සිත්ති
සිත තියෙන අපි හිතන විදිහේ එකක් නෙමෙයි. අපිට තියෙන මුලා උලා
හිතන්නේ වෙනස් විදිහකට. මොකද
හිත හටගන්නේ හේතුඵල විදිහට හටගන්න හිතක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඇති වෙනවා නිරුද්ධ වෙනවා. ඇති වෙනවා නිරුද්ධ වෙනවා. ප්‍රඥාවෙන් දකිනවා මේ අර මුලා වෙන්නේ අපි දකින්නේ. රාතන්හත්සේ ප්‍රඥාවෙන් දකිනවා ඇත්ත ඇති හැටි. එතකොට මම කියන කෙනෙක්වත් තණ්හාවක්වත් ඇති වෙන්නේ නැහැ. මම නැත්තම් තණ්හා කරන්න කෙනෙකුත් නැහැ නේද? මම ඉන්න තාක් කල් තමයි තණ්හාව තියෙන්නේ. ඔව් සංකාර ගොඩක් දැනුම කියන්නේම සංකාර.
ඉතින් තමයි මම කිව්වේ දැන් අපිට පොඩි කාලේ ඉඳන්ම අපිට ට්‍රේන් කරලා තියෙන්නේ
සංකාර ලෝකේ යන්න.
ඔව් remember
ඒවා හින්දා තමයි ඉතින් දුක් විඳලා තියෙන්නේ. ඕවා ටික හින්දා තමයි අපි දුක් විඳින්නේ. බේසික් ලෙවල් එකට ගියෝ අපි දැනගත්තු දැන් මගේ තාත්තා කියලා දැනගත්තු හින්දා නේද තාත්තා නැති වුණාම දුක් විඳින්නේ. එහෙනම් අල්ලගත්තු හින්දානේ. ඒවා
කවිත්‍රාක් නෙවෙයි බල්ලෙක්
නැති වුණොත් එහෙම තමයි. ඉතින් අපි ඇලුම් කරන ඕනම දෙයක් තියනා නම් මතක තියාගන්න ඒ දුක. ඔව්
මගේ
නැත්තම් අපි නුවණින් හිතුවොත් මැරෙන්නේ නැති කෙනෙක් නැහැ. අපි ටිකක් උඩ ලෙවල් එකකින් දැන් ශරීරයක කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒ මට්ටමෙන් හිතුවේ නේද? දැන් නොමරෙන ශරීරයක් තියනවාද? නෑ. ඉතින් ඕක අඬන්න දෙයක්. නොමරුන් නැත්තම් තමයි අඬන්නව. සුද්ධ වෙන දෙයට අඬන්න ඕනේ නෑ.
ඒගොල්ලන් කියන්නේ දැන් අපි සන්තෝෂ වෙනවා ආතරින් ළමයි ඉතුරුලා. හැබැයි ඇත්තටම අපි දුක් වෙනවා නේ තව එකේ
මේක දැන් ඕක නොදන්න අයට ඕවා කියන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. බැනුම් අහන්න. ඒක තමන් අවබෝධ කරගන්නයි තියෙන්නේ මේ.
දැන් මේගොල්ලන්ට තේරෙන්නේ මම කල්පනා කරලා තියෙන්නේ දෙන්නේ නැති ඒගොල්ලම අපිට හදන්න බෑනේ. ඒ මාගේ අපි කොහොමාරි කරගන්න කියලා අපි යන්න ඕනේ.
ඒ එක එක්කෙනාගේ මනසේ හැටියට තේරුම් යන ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒකට ඒ මට්ටමට තමයි මේ ධර්මයේ දකින්න පුළුවන් ඒ මට්ටමේ.
දැන් අපි මෙච්චර වයසයි කියලා ඒක ගැන ප්‍රශ්නයක් නැද්ද? يعني අපිට
නෑ. වයසේ ප්‍රශ්නයක් නෑ ධර්මයේ දකින්න. ධර්මය දකින්න මේ මොහොතේ දකින්න
පුළුවන්. අපි පොඩි කාලේ කරපේවා ඔකෝම අමතක කරලා මේකත් කරන වැඩේ කරත් අනිත්නේ.
ඔව් ඔව්. අමතක කරන්න පුළුවන් නම් එතනම තියෙනවා මීට කලින් දන්න ඒවා ඔක්කොම අමතක කරන්න පුළුවන් නම් අමතක කරලා මේ මොහොතේ විතරක් ජීවත් වෙන්න. ඒකට කවුරුවත් එක්ක තරහ ගන්න හේතුවක් නැහැ. ඇලුම් කරන්න හේතුවකුත් නැහැ, දුක් වෙන්න හේතුවකුත් නැහැ.
අතීතයයි
අනාගතයයි අයින් කරන්න බැහැ. ඔව්. දැන් අපිට හැබැයි ඔය කියන තරම් ලේසි නෑ අතීතය අයින් කරන්න.
ලේසි නෑ.
අතීත අතීත සංඥාවෙමයි අපි ඉන්නේ. දැන් මේ මොහොතේ දෙයක් කෙනකොට අතීතෙමයි අපි ඇදලා ගන්නවා. නේද? මොනවා හරි අඳුර ගන්නවා කියන්නේ අතීතයට යනවනේ මම ඒක පෙන්වන්නේ නේද? ඉතින් දැන් හිතට පෙන්වන්න ඕන ඔය අඳුරගත්තා කියන්නේ ඔය අතීතේ දෙයක්. මේ මොහොතේ මේ සද්දයක් ඇහුණා විතර. නේද? ඉතින් මට බණිනවා කියලා හිතෙනකොටත් ඔය අතීතේ දෙයක්. මේ මොහොතේ සද්දයක් ඇහෙනවා විතර. අතරතරා භාවනා දැන් යාති දෙකක් තියෙනවනේ සමත භාවනායි විදර්ශනා භාවනායි. කොයි භාවනා ගැනද ඔය අහන්නේ? විදර්ශනා. මේ විදර්ශනය කියන්නේ ඔය කියපු දේ තමයි විදර්ශනය. ඔව් ඒ හේතු දකින්න ඕනේ. මේ ඒ වයි කිසිම හිතේ 아무ත දෙයක් නෙමෙයි මට මේ කියන එක ඒ
අනිත් මට අහන්න ඕනේ නේද? මලගයක් කියලා යනවා. සමහර වෙලාවට ඒ මැරෙන්නේ කියලා විතරයි අපි දන්නේ. නමයි වඳුරන්නේ නැහැ. නෑ දැක් සංග්‍රහන්නේ නැහැ. ඒකකට අපි ගිහිල්ලා කියනවා.
අන්න දැන් ඒ කියන්නේ මොකටද? ඔන්න ඕවා හොඳට හිතන්න.
දැන් ඔන්න අපි ඒ ෂෝක් ඒගොල්ලන් එක්ක ඒගොල්ලන්ගේ ෂෝකේ අපිට තේරෙනවා කියලා.
ඔව්. ඒකටද මොකටද දන්නේ? ඔන්න මම දැන් මේ ඊයේ පෙරේද ගියා මලගෙදරට. මේ අගල දන්නවා දැන්. බෝගොඩ ප්‍රේමකත්.
ආ ඒක.
ඉතින් එතෙන්ට මං ගියාට මං එතන කවුරුවත් අඳුරන්නේ නැහැ. මට ඉතින් ඒ අනිත් අය අඳුරන හින්දා නෙමෙයි මං ගියේ. මං ඉතින් මං ওই දවස්වල් දෙකක් හම්බ වෙලා මේ ධර්මය ගැන කතා කරලා
තියෙනවා.
ඔව් එයා හඳුන ගන්නවා. ඔව් දැන් මේ අපි ඩිස්කස් කරලා තියෙනවා. ඉතින් මට ඒ රෙස්පෙක්ට් එක තිබුණා මට හිතුණා බලන්න යන්න. ඉතින් මං ඒ ගෙදෙට්ට ගියා. ඉතින් කවුරුත් ඉතින් මාව සමහර විට එදා දැක්ක කෙනෙක් නම් මතක ඇති මට මතක නැහැ ඒත් එදා කවුද තේරුම් මං ගියායි මං කාටවත් කතා කරන්න ගියේ නෑ මං තව එක්කෙනෙකුත් එක්ක ගියේ මේ එයා කිව්වා පොඩ්ඩක් කතා කරලා යන්න කියලා ඉතින් මං මොකටද කතා
කරන්නේ
ඔව් කාටද කතා කරන්නේ අනිත් එක මොකටද දැන් අපි මොකද්ද මේ කතා කරලා පෙන්වන්න හදන්නේ එතනත් අපි අර පොඩ්ඩක් මාව මාන්නේ දාගන්න හදන්නේ
මාන්නේට වඩා අපි ඒ වගේ
තියෙනවා කියලා පෙන්නන්න
නෙවෙයි. නැත්නම්
මට යන්න ඕනේ නැහැ. මම ඒ වයිසෙ. ඒ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා තමන්ගේ හිතේ තියෙන ඒවා. ඉතින් ඒ අනිත් අය මොනව හිතුවත් අපිට වැඩක් නැත්තම් අපිට ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ.
ඒගොල්ලන් කියයි අපෝ.
දැන් අපි ඔන්න ඕක තමයි. හා මේගොල්ලෝ මොනව හිතයිද දන්නේ
නැහැ. අපි බයයි.
ආ ඒකට බය.
ඔව්.
මං ගියේ නැත්තම් මොනව හිතයිද දන්නේ නැහැ. ඕවනේ හිතේ.
ඒක මගේ නම සාහෝ.
ඒ හින්දා යන්න ඕනේ. ඒ කියන්නේ හරියට බලන්න. ඒගොල්ලෝ මොනව හිතුවත් අපිට මොකද? මැරෙන්නේ ඉස්සෙල්ලා කරන දේක් කරන එක ඊට ඉතින් මේ ලෝකෙට අයිති දැක්මයි දැන් ඒගොල්ලෝ මොනව හිතයිද දන්නේ නැහැ කියලා හිතනකොටම අපි සෆර් කරනවා. ඕක තමයි දුක කියන්නේ. සෆරේ. දුක. දැන් දුක අර ඒ ලෝකෙට අයිති විදිහට හිතපු ගමන්. ඊට වඩා ඒකේ ඇති දෙයක් නැහැ. ඉතින් අපිට ඒක එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. යනවනම් යනවා. නැත්තම් නෑ එච්චරයි. ඒක ඔය අනිත් අය මොනවා කිව්වද කියන එක අපිට ඒක ගණන් ගන්න ඕනේ නෑ.
හරි. දැන් කෙනෙක් මැරිලා නෝන කන වෙලා ඉන්නවා. එයා එක ආශ්‍රය කරලා තියෙනවා. ඉතින්
එයාට
හිතෙනවා අනේ යා තනියම ඉන්නවා. එයාට පාළුව ඇරෙන්න යන්න ඕනේ කියලා හිතන එක.
එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක එයාට උදව්වක් කරන්න
කවුනා.
ඔව් එයාට එක්ක කෑම ටිකක් ගිහින් දෙන්න. ඒක
හොඳ සන්තෝෂ කරන්න
ටිකක්. ඔව් නැත්නම් එයාට ගිහින් පොඩ්ඩක් ධර්මය කියා දෙනවා. දැන් ඔයාට කියා දුන්නා වගේ අර කවුද?
දැන් මම හිතනවා.
වාගේ තාත්තා නැති වුණාම කවුද කියා දුන්නේ? මේ වගේ වටක් ගිහින් කියා දෙන්න පුළුවන්. එයා අහන මට්ටමකට කියා දෙන්න. එයාට තේරෙන්න විදිහට. ඒ ලැන්ග්වේජ් එකකින් එයාට කියා දෙන්න. ඒක කරන්න පුළුවන් නම් ඒක තමයි කරන්න ලොකුම උදව්. මොකද එයා ඊට පස්සේ සෆල් කරන්නේ. දැන් වා අරක අහපු
ඉතේ තියෙන මොකක් හරි තද කතිය හරි දුක හරි ටික
ඔව් එහෙම එහෙම කරද්දි ඉතින් දකින්න මේක අර ධර්මයට එකඟ පැත්තකින් ඒක කරන්නේ. දැන් වාට කියපු එක හරියටම ධර්මයේ වෙයි කියලා
තියෙනවා.
ඒ හින්දා තමයි මේ දුක
ඔව්
ඒ කියන එක වා තේරුම් ගන්න පුළුවන් මට්ටමක හිටිය හින්දා වා එකෙන් ප්‍රයෝජන ගන්න. සමහරුට ඔක තේරෙන්නේ නැහැ කිව්වට. ඒකයි මං කිය අහනේ කියනකේ මානසික මට්ටම බලලා එයාට වැටහෙන මට්ටමකින් කියා දෙන්න. නැත්තම් බැනුම් ගන්න. දුක දුක තව තව ටිකක් වැඩි කරගන්න.
ඉතින් දැන් මම අනිත් දැන් මෙහෙම කියනකොට මම කියන විදිහට කියන්නේ මම ඒගොල්ලන්ට අර කරන කතන්දරේ කියනවා මට පිටු වැඩි ගැන.
ආ ඒක හොඳ විදිහ.
ඒගොල්ලන්ට ඇනෙන්න නෙවෙයිනේ.
ඔව්
ඔව්. මට පිටු ගැන කියලා
මම නම් ඒක හොඳ විදිහක් ඉතින් ඒ. එතකොට එච්චර ඒගොල්ලෝ ඒක ගැන හිතනවනේ.
ඔව්.
ඒක
හැබැයි අමනාප වෙන්නේ
නැහැ
නේ.
නැහැ. ඔව්. අමනාප උනත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඒක වැඩි බර ගන්න.
මම හොඳ හිතින් ඉවරේ.
ඔව්. Taman හොඳ හිතින් කළා නම් ඒක ඒ කරන්න තියෙන දේ කළා ඊට පස්සේ ඒක ඒක අමතක කරලා දැන් ඒකත් ඇති වුණා නැති වුණා ඒවා පවත්වගෙන යන්න හදන්න එපා. දැන් අපි ඒවා පවත්වගෙන යන්න ගියාම තමයි දුක තියෙන්නේ. හරි ඇති වුණා නැති වුණා කියන එක දන්නේ නැතුව ඒක පැවැත්මක් දෙනවා. අපි පැවැත්ම දීම තුළමයි ඔව් ඒක එහෙමම ඇති වුණා නැති වුණා අතීතේ ඉවර. මේ මොහොතට සිහිය ගන්න. එතකොට ඕවා ගැන දුක් වෙවි ඉන්න ඕනේ.
හා?
නම් මේ
පොතේ
තියෙන
දේ මේක බලපොතක් නේ.
ඔය මොන සංකාර උගත් කරන්නේ මේකේ තියෙන දේ තේරුම් ගත්තොත් සංකාර වලින් මිදෙන්න පුළුවන්. හම්බුන්නේ නැද්ද මේ මගේ පොත? දුන්නද?
නෑ අපි ඉස්සෙල්ල දුන්නනේ.
ආ එහෙනම් අරන් යන්නකෝ.
හරි. ඒ සිදු වේවා.
ඕකේ කියන දේ තේරුම් ගත්තොත් සංකාර වලින් මිදෙන හැටි දකින්න පුළුවන් වෙයි. කියෝන එක නම් සංකාරයක් තමයි.
හැබැයි ඒක
පොද. ඔව්. පුඤ්ඤාවි සංකාර කුසල් දීම් වෙන්නේ. ඉතින් කුසල් උදව් වෙනවා ඊළඟට ඒ වයින්ුත් නේද?
දැන් සර්ට මේකෙන් අපි කියලා ඉගෙන ගන්න එකෙන් දැක්කත් නැතුණක් පිනක් එනවද?
පිනක් එනවා. ඉතින් ඒක ආවත් නැතත් නට වැඩන්නේ.
ඒක බලාපොරොත්තුවක්
නැහැ. බලාපොරොත්තුවක් නැහැ. කෙනෙක් කෙනෙක් ඕක කියෝලා තේරුම් ගනි, තව කෙනෙක් ඕක කියලා බනි. මේ දෙකම වෙනවා. ඒක ඒගොල්ලන්ගේ වැඩ. සමහරුන්ට ඕක තේරුම් ගියයි සමහරුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ බොරුවක් කියලා තියෙන්නේ කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒගොල්ලෝ නම් අපේ අයට වඩා තේරුම් ගනි. මොකද ඕක හිතන්න පුළුවන් අයටයි. ඕකේ තියෙන ඒවා තියෙන්නේ. කවුද කිව්වා ඔය කියෝ කෙනෙක් ඔය කතාව මේක මේ අනිත් මේක වෙන අයටත් කියවන්න පුළුවන් නේ කියලා කිව්වා. අතට
කියවන්න පුළුවන්
නෑ කියවන්න කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන්
කියවන්න නෙවෙයි
තේරුම් බුද්ධාගමේ වෙන්නම ඕනේ නෑනේ මේ කියන දේ තේරුම් ගන්න කියලා එක්කෙනෙක් කිව්වා අපේ බුද්ධාගමේ එක්කෙනෙක් මම කිව්වා ඒක හරියි කියලා බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බුද්ධාගමේ අයටද කියලා
මම නෑ නෙවෙයි
වෙන වෙන දෘෂ්ටිවල හිටියාටනේ බුදුදහම කියලා දුන්නේ ඒ හිතන්න පුළුවන් අය තේරුම් ගත්තා නුවණ ප්‍රඥාව තියෙන අය එහෙම දෙයක් තියෙනවා එතුව අර දැන් අපි බුද්ධාගමේ කියලා ඒක අයිති කරගෙන ඉන්න අයට ඔබ තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ලේබල් ගාගත්තු අයට. මොකද ඒගොල්ලෝ අර දැනුම ගොඩක් කටපාඩම් කරගෙන ඔහෙ ඉන්නවා, මේකේ දකින්න ඕන දේ දකින්න. ඒකයි මේ මේක අර ප්‍රායෝගික වෙන්න ඕන. ඒ මොහොතේ අපේ හිත වැඩ කරන හැටි අපි මේකෙන් දුකටපත් වෙනවද, ලෝකෙට අහු වෙනවද කියන එක තමයි බලන්න. ලෝකෙට අහු වුණොත් ඒක දුක. ඒක තේරුම් ගන්න. අහනකොට දකිනකොට ලෝකේ ගැන හිතෙනවා නම්, ලෝකෙට අයිති දෙයක් ගැන හිතෙනවා නම් ඒ ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා. ලෝකෙන් මිදෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා
දුන්නේ.
බුද්ධාගමේ විතරයි ඕක තියෙන්නේ. වෙන කිසිම ආගමක නැහැ. ඒක තමයි අපි වාසනාවන්තයි කියන්නේ. මේ දහමක් අහන්න ලැබුණේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක නුවණින් හොයන බලන කෙනෙකුයි. හරි. හොඳයි. ඉතින් අර ඔය පංච උපාදානස්කන්ධ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙයි යොහොම බලනකොට බලනකොට. අපි මේ මට්ටමේදී හිතන රහතන් වහන්සේටත් පංචස්කන්ධය තියෙනවා, උපාදානස්කන්ධය විතරයි නැත්තේ කියලා. පංචස්කන්ධෙත් තියෙනවද කියන එක තව ටිකක් ගැඹුරට යනකොට පේයි. අපි රූපය කියලා හිතන එකවත් පිහිටනවද? දැන් බල්ලා රූපය කියලා හිතන එක අපට පිහිටනවද? වතුරේ ඉන්න බල්ලා නෑ. ඒකට අර අපි රූපය කියලා හිතන මට්ටම රහතන් වහන්සේට ඒක පිහිටන්නේ නෑ. මොකද මේ ආයතන ඉක්මව ආයතන වලින් එහා ගිය දැක්මක් රහතන් වහන්සේට තියෙනවා. අපිට තියෙන්නේ ආයතන වලින් හදපු ලෝකයක්. ඒකට ආයතන වලින් හදපු ලෝකෙට අහු වෙන්නේ නැහැ රහතන් වහන්සේ. ඒ ලෝකෙට අයිති රූප වලට අහු වෙන්නේ
නැහැ.
ඒව කරන්නේ ඉතින් ඒගොල්ලන්ට වැඩක් වෙන්න නෙමෙයි, මේ අපිට අනිත් අයට වැඩක් වෙන්න. ඔව් තියනවා තියනවා. ඔය කොට්ටිතහ මුදුරොයි සරියුත් හඳුරු
දෙන්න කවුරුත් අඟලන්නේ
ඒ ඒ කතා කරන්නේ ඇත්තටම දැන් ඒව ඉතුරු වෙන්නේ අනිත් අයට එකෙන් අවබෝධ කරන්න පුළුවන්. හරි. ඇතුල ඒ රහතන් වහන්සේට අමුතුවෙන් ආයේ අවබෝධ කරන්න දෙයක් නැහැ. කරන්න ඕන දේ කරලා ඉවරයි. ඒගොල්ල මොනවා හරි කළා නම් කිව්වා නම් වෙන්නේ ඒක අනිත් අයට උදව්වක් වෙයි කියලා. දැන් ඒ සාකච්ඡාව තව කෙනෙකුට උදව් වෙනවා කියන එක ඒගොල්ල දන්නවා.
එතන බාගදර වෙන ඇති.
ඔව්. නැත්තම් ඕක ඉතුරු වෙන්නේ නැහැ. තව කාට හරි ඇහෙන්න තමයි ඒව කතා
කරන්නේ. අනිත්
දෙවිවරු ඉන්නවා. වාහනයි ඉන්නවා. ආනන්ද හාමුදුරුව මතක තියාගන්න ඒක ඒක ප්‍රාර්ථනාවක් නේ බුදු හාමුදුරන්ට ඒ වරයක් ඉල්ලුවනේ. ඔබ වහන්සේ දේශනා කරන සීරම මට ආපහු දේශනා කරන්න ඕන කියලා.
මේක බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දේහ
හිම බම්බුගේ කතාවක්. ඒක ඒ සූත්‍රේ බලන්න ඕන. ඒක ඒක ආනන්ද හාමුදුරුව කියපු එකක්ද වෙන එකක්ද කියලා.
දැන් මේ මොන කාරණාවක් පිටද ඒ ආනන්ද හාමුදුරුවෝ කිව්වේ ආනන්ද හාමුදුරුවම ඒ දේශනාවල් කරන්න කියලා?
ඒ ආනන්ද හාමුදුරුවන්ව පත් කළානේ උපස්ථායක තනතුරට බුදු හාමුදුරුවන්ගේ. බුදු හාමුදුරුවන්ගේ උපස්ථායක තත්ත්වයට පත් කළානේ ආනන්ද හාමුදුරුවන්ව අග්‍ර උපස්ථායක. ඒ පත් කරනකොට ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවා වර කීපයක්. මේවාට එකඟ වෙනවා නම් තමයි මම ඔක බාර ගන්න කියලා. ඒක කියපු එකක්
රෙගුලාස් ගන්න පුළුවන් ඒක.
රෙගුලාස්
නෙමෙයි. මේ ඉතින් දැම්මා. මෙන්න මේවට කැමති වෙනවා නම් මම ඕක බාර ගන්නවා කියලා. ඒක එකක් තමයි ඔබ වහන්සේ මන් නැති වෙලාවක වෙන අයට දේශනා කරන ඒවා මට අපහු ඇවිල්ලා කියන්නේ.
නැත්තම් මිසින් ඕක.
ඔව්. ඉතින් මම ඉතින් බුදුහාමුදුරෝ ඒක
වැරදි නෑ නේද?
ඒක තමයි මේ හොඳ ඒවා ඉල්ලුවේ.
ඔව්. අයියෝ.
පායවත් කිව්වනේ අර.
ඔව්.
ප්‍රදේවාදී නාමයෙන් සිල් පරිහරණය කරන්න ඕන.
ඕ ඒකත් ඉතින් හොඳ පැත්තක් නේ. දැන් බුදුහාමුදුරන්ට හම්බ වෙන ඒවා මට දෙන්න එපා.
ඉතින් ඒක හොඳයි. හරි හොඳයි.
ඒ ඔක්කොම හොඳ ඒවා. ඔව් කරාටක් නේද? මට මතක නෑ. ඒ හැම එකෙම තියෙන්නේ ඒ හොඳ ඒවා. පිල්ලන ඒවා නෙවෙයි. අපේ අය නම් ඉතින් කියයි මේ තනතුර ආයේ වෙන කෙනෙකුට දෙන්න බෑ. මට විතරයි. ආවාස් කරන්න බෑ මට හොරෙන් මේ මේ මං එපා කිප්පේ කරන්න අරව මේව නේද
මට හොඳ ගයක් මාළිකාවක් හදලා
ඕන ඔව් මට හොඳ පඩියක් ඕන අරව ඒව නෙමෙයි ඉල්ලුවේ ඔබ වහන්සේට ලැබෙන සිවුරු පිරිකර මට දෙන්න එපා මට පාවිච්චි කරන්න බෑ එහෙම ඔව් ඔය වගේ ඒවා ටිකක් ඉතින් මේ මට මතක නැහැ කියලා ඒක බලන්න. ඉතින් ඒ වගේ වර ටිකක් ඉල්ලුවේ. ඉතින් ඒවා බුදුහාමුදුරුව පිළිගත්තා. ඒක එකක් තමයි අර ඒ හැමදේම. නෑ නෑ ඒක ආනන්දහාමුදුරුව ආපු ප්‍රාර්ථනාවක්. ඒක පෙරම් පුරාගෙන ආපු එකක්. ඒක එනවලු හැම බුදු කෙනෙකුටම එහෙම කෙනෙක් වේ ධර්ම භාණ්ඩාගාරික කියන එහෙම හාමුදුරු කෙනෙක් එනවා. ඒකට ඔව් ප්‍රාර්ථනා කරගෙන එන්නේ ඒවා කියන ඒවා ඔක්කොම මතක හිටි. නැත්තම් කියන එක තේරුම්ම නැහැ. ඒක එයා තමයි පස්සේ අනිත් අයට ඒ ටික මේ ඉතුරු කරන්නේ.
විසුවා ඇරි.
ඔව් ඒ වගේ ධර්ම සංගායනාවේදී කියන්නේ අර දැන් ඒවන් මේ සුතං කියලානේ පටන් ගන්න මම මෙසේ අසන ලදී. මා විසින් මෙසේ අසන ලදී කියලා තමයි කියන්නේ. මෙන්න මෙහෙම අහලා තියෙනවා කියලා ඒ මතක තියෙන එක කියනවා. බුද්ධ වචන. නෑ, ඒ ආනන්දහාමුදුරුවෝ අහපු ටික තමයි කියන්නේ. හැබැයි ඒක ඒ විදිහටම කියනවා. මොකද මතක තියාගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියපු විදිහටම ඒ වචන ටිකම කියනවා. ඒක කියාව තිබුණා. අදත් ඉන්නවනේ සමහරුන්ට එක සැරයක් කිව්වහම මතක හිටින කලාතුරකින් ඉන්නේ කට්ටිය නේ. ටෙලිෆෝන් නම්බරයක් එහෙම එක සැරයක් කියව ගමන් මතකයි. එහෙම හැකියාවන් තියන අය ඉන්නවා. ඒ වගේ එකටම පුරුදු කරපු කෙනෙකුට ඒක තියෙන්න පුළුවන්. ඔව් ඔව්. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. ඉතින් මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා, පින් ගොඩක් රැස් කරගත්තා. ඒතකොට පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේ තමන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා, දිවයි සිරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේ තමන් වහන්සේලා අපවත් අපේ පවුල් සමවත් සේරම ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් වෙන්න තියනවා ඒ සියල්ලෙන් ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං කරන්ති. ඒ වගේම යම් කිසි මළගිය කෙනෙක් ඉන්නවා නම් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින් වල බලයෙන් අපිට නිවන් අවබෝධ වෙනකම් බාලයන් අසුර කරන්න ලැබෙන්නේ නැක, කල්යාණ මිත්‍රය අසුර කරන්න ලැබෙන්නේම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි අර අවිද්‍යාව හින්දා කරන සංඛාර ඒ ඔක්කොම අනිත්‍යයි දුකයි. ඒ වගේම මේ හිතේට අරමුණ වෙන ධර්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තා. ඒ බව ඇත්ත ඇතියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට අර දුක කලකිරිලා අතාරිනු. අතන ඉඳින් ගති දුක්කේ ඔබ තමයි විසුද්ධියට මාර්ගය, නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු සාදු සාදු සාදු.